来杀了。දෙදහස් දහනමේ වසරේ හයවෙනි මාසේ දෙවිනිදා භාවනා වැඩසටහන පින්වත්නි තුන්ලුවක් සනසා වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි හැම දෙනාටම දේශනා කරන ලද මග මා දත් පරිදි මා හැඟි පරිදි මා දක්නා පරිදි දේශනා කරන එය විමසීම අර්ථ මතු කර ගැනීම කුසලා කුසල විග්‍රහයකින් යුක්තව පිළිපැදීම තම තමන් සතුයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් වුවත් පරම පිවිතුරු ලෝකේ සත්‍ය දොටුවත් උන්වහන්සේද සූත්‍ර දේශනාවන්වල දේශනා කරන්නේ හරි අපූරුයි. බුද්ධඥානයට විෂය වන පරිදි කියන වචනේ පාවිච්චි කරන ගෝචර වන පරිදි බුද්ධඥානය දක්නා පරිදි කියලා. ඒක හරි අපූරුයි. සමහර උදවිය මේ ලෝකේ මම මේ කියන්නේ ඇත්තමයි, මේ ඇත්ත ඇරෙන්න වෙන ඇත්තක් ලෝකේ නැහැ කියන වචනයක් තුල දැඩිම මානයක් හටගන්නා ලෝකයක ලෝතුරා බුදු කෙනෙක් දේශනා කරනවා මේ බුද්ධඥානයට ගෝචර වෙන පරිදි විෂය වන පරිදි කියලා. එක ඔෆ් කරාද? ඒක ඔය ඇත්තන්ගේ පැත්තෙන්ම හදා ගන්න ඕනේ ඩිසිප්ලින් නේද? මේ ඒක ඔය ඇත්තන්ගේ පැත්තේ ගොඩේ අයගේ දෝෂ. ඈ ෆෝන් ඔෆ් කරන්න කිව්වාම ඔෆ් කරන්න උනායි. මේ කරන්නක ඉතින් ගෙදර නොවන ලුණු කල් පොල් කට්ට හොයාගන්න බැරි වුණාම ආයි කෝල් කරන. එතකොට මේ යන සමාධිය ඒ අවබෝධය ඔබට අහිමි වෙනවා. ඒ බාධාවේ ඊට පස්සේ සමා වෙන සොරි කියලා වැඩක් නෑ. ඒක වෙලා ඉවරයි. එතකොට ඒකයි කියන්නේ මෙතෙන්ද නෙමෙයි කොහෙට ගියා. ඔයගොල්ලෝ ඒ ආචාර ධර්ම ඉගෙන ගන්න තමන්ගේ සෙල්ෆෝන් එක ඕෆ් කරන්න ඕන. අපිත් එහෙමයි. කවුරුත් එහෙමයි. කටයුත්ත කරන්න සැලකිලිමත් වෙන්න ඕන. මුලින්ම අපේ සම්මුති ප්‍රතිපදාව යහපත් වෙන්න ඕන. ඒ කියන්නේ පිනතුනේ කුසල සිතෙහි පිහිටන්න ඕන. අකුසලේ බැහැර කරන ගුණයෙන් යුක්ත වෙන්න ඕන. ඒ එහෙම කෙනෙකුට පංචසිල් ආරක්ෂා කරන එක, දසසිල් ආරක්ෂා කරන එක, කෝටියක් හරි ආරක්ෂා කරන එක එච්චර ගැටලුවක් නෙමෙයි. මොකද මේ ලෝකයට තියෙන ඇලීම නිසානේ, බැඳීම නිසානේ මේ දේවල් තියෙන්නේ. එතකොට ඒකෙන් වැළකීලා වාසය කරන්න හැකියාව තියෙනවා. එතකොට නිර්වාණය සොයා යන පුජ්‍යලයක් වෙන්න ඕන. නිවන් මාර්ග සොයා යන පුජ්‍යලයක් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මා දක්නා පරිදි. එහෙමනම් දැන් ඔයත්තුනම් සමහරලාට හිතාගෙනත් ඇති සමහර විටක මා දක්නා පරිදි නෙමෙයි මේ තියෙන්නේ. ඕ මම මේ පරම ඇත්ත දැනගෙන තියෙන්නේ. පොතක් කියවල මොනව හරි අදහසක් එහෙමත් අරගෙන හිතාගෙන ඇති. ඕ මා දක්නා පරිදි මට හැඟෙනා පරිදි නෙමෙයි මේ තමයි ඇත්ත. වෙන ඇත්ත නෑ, වෙනස් වෙන්න විදියක් නෑ. මේක තමයි ඇත්ත. මේකම සරණ යන්න ඕන, මේකම පීඨ කරගන්න ඕන කියලා. ආන්න එහෙම අල්ලගත්තොත් එහෙම ඒවට කියනවා පද පරම. පද පරම පදපරමයේ ඉන්න ඕන තරම් ලෝකේ. තමන්ගේ අදහසක් ගන්නවා නම්, අහපු වචනයක් ගන්නවා නම්, අහපු කාරණයක් ගන්නවා නම්, මොනවා හරි කොතනින් හරි ලැබෙන ඒක තදින් දෘෂ්ටිගත කර ගන්නවා නම්, ඒ තැත්තා දෘෂ්ටිධාරියෙක් වෙනවාද නැද්ද? දෘෂ්ටිධාරියෙක් වෙනවා. ආන්නයා පද පරම මා දක්නා පරිදි එකත්. ඒකට ඔබ නුවණින් විමසා බලන්න ඕන ඒක හරිද වැරදිද කියලා. බුදුහාමුදුරුවන්ගේ ක්‍රමවේදය දන්නවනේ. පච්චත්තං වේදි තබ්බ, නුවනට ඒක වැටහෙනවා, නුවනට ඒක දැනෙනවා. පින්නතුනේ අතේ මිරිස් ගෑවුනාම දැනෙනවා වගේ නුවනට අකුසලයේ දැනෙනවා. ඇඟට සීතල වතුර ටිකක් වැටෙනවා වගේ ඔව් කුසලයක් දැනෙනවා. කුසලයෙන් පිනෙන් හදවත සිසිල් කරනවා. අකුසලයෙන් මොකද්ද කරන්නේ? ඔව් දවනවා. එහෙමනම් ඉතින් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්නේ. ඉක්මනින් බලන්න ස්වාමීන් වහන්සේගේ කාරණය තුළ ලෝභ ද්වේෂ මෝහ තියෙනවද කියලා බලන්න. එහෙම නැත්නම් අලෝභ අද්වේෂ අමෝහ තියෙනවද කියලා බලන්න. ඕනෑම කොතනක හරි ගිහිල්ලා කාරණයක් ඇතුලේ පින්නතුනේ අලෝභ අද්වේෂ අමෝහ කියන ගුණය තිබුණොත් ඒක අලෝභ අද්වේෂ අමෝහයෙන් යුක්තවම තමන් ඒක ගන්න. පින්නතුනි මා මේ දේශනා කරන ධර්මය මෙතන ඉන්න පින්නතුන්ටම පමණක් නොවේ. මගේ විශ්වාසය හැටියට මා මේ දේශනා කරන ධර්මය පින්නතුනි නුදුරු අනාගතයේදී පහළවන ඥානවන්තයන් උදෙසා. ඉතින් මෙතන ඉන්න කෙනෙකුට ඒක නොතේරුණත් සමහර කරුණු අනාගතයේ පහළ වෙන කෙනෙකුට හරි ඒක තේරේවි, ඒක වැටහේවි. ඒ නිසා මෙතනම ඉන්න පිරිස පමණක් නෙමෙයි, අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වන පින්නතුන්ටත්, ඒ වගේම නුදුරු අනාගතයේ යම් කිසි දවසක මේ රෙකෝඩින් එකක් ශ්‍රවණය කරන ඕනෑම කෙනෙකු උදෙසා තමයි මේ අනුශාසනාව. තමන්ගේ ආධ්‍යාත්මය තුළ සැනසීම දකින්න. ඒ කාලේ මිනිසුන් පාවිච්චි කරන්නේ දැවෙනවනේ හැම පැත්තෙම ජීවිතේ හැමෝටම අවශ්‍ය වුණා නිවන් දකින්න. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? කොහේද නිවන තියෙන්නේ කියලා දකින්න ඕමනා වුණා. ඒ ප්‍රායෝගිකව ජීවිතයේ නිවෙන්නට තියෙන දේ ගැන ලොකු මතවාදයක් හදාගෙන අමුතු අගය කිරීමක් ලබාදීලා අමුතු පට්ටමක් තත්ත්වයක් ලබාදීලා ලොකු අවුලක් කරගත්ත සමාජයක් සිටිනවා අපි අතර. ඒ සදාතනිකවම මනුස්සයෙක් දැවිලා පාරේ ගියත් වැටි වැටි අරක්කු බීලා ගියත් ඒ මනුස්සයට වැඩිය දොසක් කියන්නේ. හැබැයි කවුරු හරි ළඟින් යන ගමන් කියන්න ඕන මම රහත් වෙලා ඉන්නේ කියලා කියාගෙන යන්න ඕන. මොකද වෙන්නේ? බලන් අර පිස රහත් වුණා කියන බුද්ධ ශාසනයේ තනසුණු හරමද රහතන් වහන්සේලා ඕකට අපි ගහමු කියලා. එතකොට ඇයි එච්චර දෘෂ්ට බවට මේ බෞද්ධයා මේ නිවන දැක්කයි කියලා කිව්වහම පහර දෙන ඒ ම්ලේච්ච මිනිස්සු බිහි වෙන්නේ ඇයි? ඒකට හේතුව තමයි පිනතුනි බුද්ධ ශාසනය ලංකාවේ නැති එක. බුද්ධ ශාසනය තිබුණා නම් වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පළිගැනීම නැහැ පිනතුනි මගඵල නිවන් සාක්ෂාත් කරගන්න. එහෙම දෙයක් නැහැ. බුද්ධ ශාසනය තිබුණා නම් එහෙම දෙයක් නැහැ. ඒක නිවනක් දහමක් ගැන කියනකොට මේ ඇතු කියන්නේ ඔය කීර්ති ලබන්න. කීර්ති ලබනවා නම් ඔය ටෙලි නාට්‍ය රඟපාන්න බැරිය ප්‍රසිද්ධ වෙන්න. ඈ ඒවට වෙන ක්‍රම තියෙනවා. ඔය ප්‍රශංසා ලබන්න දැන් නිතැතින් ලෝකේ නිවැරදි දෙයක් හරි දෙයක් කරනකොට එයාට කීර්තියක් ප්‍රශංසාවක් ලැබෙනවා තමයි. නමුත් ඒ හඹා ගිහිල්ලා ලැබපු දෙයක් නෙමෙයි. දැන් බුදුහාමුදුරුවන්ට, සරියුත් හාමුදුරුවන්ට, මුගලන් හාමුදුරුවන්ට, එවකට වැඩ සිටි ආනන්ද හාමුදුරු කීර්තිමත් උදවිය නොවේද? කීර්තිමත් උදවිය. ඒ ඇත්තන්ට උන්වහන්සේලාට ඒක ලැබුණද නැද්ද? ලැබුණා. උන්වහන්සේලා හැබැයි ඒකේ ගිජුනේත් නැහැ. ඒක අල්ලගත්තේත් නැහැ. ඉතින් සමහර උදවිය කීර්තිය ප්‍රශංසාවට දැඩි ලෝභයෙන් ඉන්න මිනිස්සු මොකද කිව්වේ? ඔය කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර පස්සේ ඔය හඹා යන්නේ කියලා. ඉතින් සමහර මිනිස්සු ඕක බලිගත්තා. සමහර මිනිස්සු ප්‍රතික්ෂේප කළා. එහෙම එකක් නෙමෙයි එතන තියෙන්නේ කියලා. බුදුහාමුදුරු මොකටද ලාභ සත්කාර පස්සේ යන්නේ? රජ කෙනෙක් උප්පත්ති හිම. බුදු කෙනෙකුට මොකටද කීර්ති ප්‍රශංසා? උප්පත්ති හිම උන්වහන්සේ ප්‍රසිද්ධයි. ඈ ඒ නිසා කියලා සමහර අය ඒක බුද්ධිගෝචරව කටයුතු කරා. ඒ වගේ පිනතුනේ මේ ලෝකයේ තියෙන අර දුෂ්ප්‍රඥයෝ කියන දේවල් පිළිබඳව බොහෝම නුවණින් බලා තේරුම් ගැනීමේ වගකීම තියෙනවා. නැත්නම් අපරාධේ අපේ පිනතුරුන්ගේ කුසල් හිත දෘෂ්ටිගතව පිරිහෙනවා. මේ හිතවල බොහෝම ඉක්මනින් මේ හිත වෙනස් කරන්න පුළුවන්. මඩේ හිටෝපු ඉන්න ඒකට හේතුව දර්ශනයකින් මොලින් නෙමේ වැඩ කරන්නේ, හැඟීම් වලින්. තේරුණා නේද? මේ අපේ ඉන්න බොහෝ බෞද්ධ මේ සමාජයේ වැඩ කරන්නේ හැඟීම් වලින්. දර්ශනයකින් වැඩ කරන සමාජයක් තිබිය යුතුයි. තේරුණා නේද? උදාහරණයක් වශයෙන් කියතොත් දැන් ඔබ යම් කිසි පක්ෂයකට ඡන්දෙ දෙන්න හිතාගෙන ඉන්නවා. අනිත් පක්ෂයේ එක්කෙනා අනිත් එක්කෙනාගේ ලොකු බොරුවකුත් කියලා අඬනවා ඇයිල මාද්දේ. ටග්ගාල වෙනස් වෙන්නේ නැද්ද? අරයට නම් දෙන්න හොඳ නැහැ. අපි හිතාගෙන හිටියේ හොඳයි කියලා. මෙයා බලන්න මොන තරම් අහිංසකද කියලා දෙනවද නැද්ද? දෙනවා. ඒකට හේතුව එතෙන්ට ටග්ගාල වැරුණේ ඇයි? ඕ මොන පැත්තේ මේ තදින් හිටියත් මේ මිනිස්සුන්ට තියෙන්නේ ඕ සති දෙකෙන් අමතක වෙන හැඟීමක් විතරයි. ඈ මොන හරි කලබලයක් වුණාම වීදුරු ටිකක් කුඩු කරනවා, කඩවල් කුඩු කරනවා. ඊට පස්සේ ඒක හැඟීම නිවිල යන දර්ශනය නෑ. ආනේ නිසා දර්ශනයක් ඇති හැඟීමක් විතරක් තියෙන අමු අනේ මන්දමන් කියන්න මොනෝ කවුරුද කියලා කියන්න දන්නේ නෑ. ඒ තරම් දුෂ්ප්‍රඥයෝ බිරිසක්, ප්‍රඥාවෙන් තොර වූ බිරිසක්, හැඟීම් වල ඉන්න පිරිසක්, ගෝත්‍රික යුගවල හිටපු මිනිස්සු ආගේ පිරිසක් තමයි ගොඩාක් වෙලාවට මේ බෞද්ධය කියන කෙනා නිර්මාණය වෙලා තියෙන. ඒකට හේතුව බෞද්ධාගම ශ්‍රේෂ්ඨ වුණාට බෞද්ධ ධර්මයේ අබමල් රේණුවක් ඒ මිනිස්සුන්ගේ ඔළුවලට හිත්වලට යන්නේ නැහැ. කල්යාණ මිත්‍රත්වේ නැත්තම් කොහෙද හිත්වලට ධර්මයක් යන්නේ? ඒ කල්යාණ මිත්‍රත්වේ සද්ධර්මයේ ශ්‍රවණය නොකරයි නම් අබමල් රේණුවක්වත් කොහෙද යන්නේ? මුකුත් නෑ. නිකාම් වෘත ප්‍රතිපදා ටිකක් විතරක් බලා කියාගෙන සිටියයි කියලා ප්‍රඥාව වර්ධනය වෙන්නේ නෑ. ප්‍රඥාව වර්ධනය වෙන්නේ නෑ. මාත් පොඩිම කාලේ ආච්චි අම්මත් එක්ක සිල් ගන්න එහෙම ගියාම මම ආච්චි අම්මගෙන් අහලා තියෙනවා, මොකද්ද ආච්චි අම්මේ අද දවසේ අපේ ප්‍රයෝජනේ? පැදුරට වෙලා වාඩි වෙලා හිටියා, උදේ දාන වෙල දුව, දවල් දාන වෙල දුව. ඉතින් හැන්දෑවට හාමුදුරුවෝ කියන පද ටික අහයි කියලා පන්සිල් සමාදන් වෙලා ගෙදර ආවා. ඉතින් වෙනසක් වුණේ නෑනේ, මොකක්වත් නෑනේ, කිසි දෙයක් නෑනේ. අපේ බුද්ධිය හෙලෙව්වේ නෑ, ඥානය හෙලෙව්වේ නෑ. එනිසා ඔබගේ ඥානය අනිවාර්යයෙන්ම සාගත යුතුයි. මොකද ඥාන දර්ශනයක් තමයි නිවන කියලා කියන්නේ, සැනසීම කියලා කියන්නේ. ඥාන දර්ශනයක් නුවණින් බැලීම, නුවණින් විමසා බැලීම, නුවණින් විමසා බැලීම. ඔබගේ ඥාන දර්ශනය පින්නතුනේ ඉන්ද්‍රයන් වලට බන්ධනේ වෙලා තියෙන්නේ. ආන්න ඒ නිසා කියනවා ඒකට ඉන්ද්‍රිය ඥානය කියලා. සුමනාවතීට සුමනාවතී බැඳලා ඉන්න මිනිහට කියලා කියන සුමනාවතීගේ මිනිහා කියලානේ. එතකොට ඉන්ද්‍රියන්ට බැඳලා තියෙන ඥානයට මොකද කියන්නේ? ඉන්ද්‍රිය ඥානය. ඉන්ද්‍රිය ඥානය ඉන්ද්‍රියන්ට බැඳිලා තියෙන්නේ. ඉන්ද්‍රියන්ට බැඳිලා තියෙන නිසා ගැළවිලා බලන්න බෑ. ගැළවිලා බලන්න බෑ. සුමනාවතීකින් අවසරයකින් නැතුව සුමනාවතීකින් බිඳහතර වෙන කොයිවක්වත් බලන්නවත් බෑ. බොහොම තාංචි පරක්කු වුණත් බැනු. ඒ වගේ තමයි ඉන්ද්‍රිය සාපේක්ෂිත ඥානයට බැඳිච්ච මනුස්සය හරි අසරණයි. අර කසාද බැඳ ගත්තා වගේම තමයි. ඉතින් මේ කාලයක් තේරුම් අරගෙන ඉන්නකොට දැනගන්නවා මේ සුමනාවතීගේ මිනිහා. මෙතන සුමනාවතීලා ඉන්නවද මන් දන්නේ නැහැ. කුසුමාවතීලා සුමනාවතීලා ඒ උදාහරණ නමක් පාවිච්චි කරන්නේ. එයා කල්පනා කරනවා එයාට නිදහස නෑ කියලා. මේ ගෑණි නම් මාව කන්න මාපු ගෑණි, මේ ගෑණි ළඟ මට ඉඳලා නිදහස නෑ කියලා හිතනවා. හිතලා එයා හිතනවා කාගේ නිදහස් වෙන්නද හිතන්නේ? සුමනාවතීගේ නිදහස් වෙන්න හිතනවා. එතකොට මේ ඉන්ද්‍රිය ඥානයට බැඳිලා ඉන්න එක තුළ තමන් දකින්න ඕන තමන්ට නිදහසක් තියෙනවද නැද්ද කියලා. නැත්තේ නෑ, තියෙනවා. සුමනාවතීගේ ලස්සන විතරයි. ඒ කියන්නේ ඉන්ද්‍රියන් වල ලස්සන විතරයි, ඉන්ද්‍රිය ලක්ෂණ විතරයි. ඉන්ද්‍රියන් වලින් ලබා දෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියනා වූ සංවේදනා පමණක් තියෙනවා. ඒ පමණක් විඳගෙන ඉන්නවා. වෙන ලෝකයක් දකින්න බෑ පින්නතුනේ. ඉතින් බලනවා පින්නතුනේ මේ දේවල් වල සාරවත් බවක් තියෙනවද, නිස්සාරවත් බවක් තියෙනවද කියලා නුවණැති පුජ්‍යලයා. තේරුණා නේද? සාරවත් බවක් තියෙනවද, නිස්සාරවත් බවක් තියෙනවද කියලා. එහෙම හිතලා පින්නතුනේ නිස්සාර නම් ඒක නිස්සාරයි කියලා තේරුම් අරගෙන දුරු වෙන්න ඕන. ඒකයි නිස්සාර නම් නිස්සාරයි කියලා දුරු වෙන්න ඕන. තමන්ට තමන්ගේ ඉන්ද්‍රයන් රත්තරන් කන්දක් වගේද පේන්නේ, කුණු කන්දක් වගේද පේන්නේ? එකෙන් අදහස් වෙන්නේ රත්තරන් කන්දක් නම් අතහැරලා දාන්නේ නෑ, කුණු කන්දක් නම් අතහැරලා දානවා. ඒත් හැමෝමත් නෙමෙයි, සමහර මිනිස්සු හරි කැමති කුණු කඳු වලට. ඔය බෝතල් පත්‍ර එකතු කරන මිනිස්සු කුණු කඳු ළඟ නතර වෙලා කුණු එකතු කරන්නේ, ඉඳලා ඉරලා එහෙම මිනිස්සුත් ඉන්නවා. කුණු කඳු වලටත් කැමති. තමන්ට තේරෙන්න ඕන තමන්ගේ ඉන්ද්‍රියන් කුණු කන්දක් කියලා. කොහෙද පිටින් ගේන කුණු තියෙන්නේ? අම්මා මෙහෙම කිව්වා, තාත්තා මෙහෙම කිව්වා, අසල්වාසීන් මෙහෙම කිව්වා, අර පොතේ මෙහෙම කිව්වා, අර ආගම් පොතේ මෙහෙම කිව්වා, මේ ආගම් පොතේ මෙහෙම කිව්වා. ආගම් පොතකින් වුණත් කුසලා ධර්මයක් ඉදිරිපත් වෙන්න පුළුවන්. එතකොට ඒක හරි. මේ ඔක්කොම වැරදි කියන එක නෙමේ කියන්නේ. නමුත් ඒක අමූලික ශ්‍රද්ධාවෙන් යුක්තව ගත්තොත් එහෙම, කරුණුකාරණා විමසන්නේ නැතුව ගත්තොත් මොකද වෙන්නේ? ඒකත් වැරදි. ආකාරවතී ශ්‍රද්ධාවෙන් ධර්මය ගන්න වැඩපිළිවෙලක් තමයි බුදුහාමුදුරු කෙනෙක් අපිට දේශනා කරලා තියෙන්නේ. නිසා එහෙම ගත්තොත් ඒකත් වැරදි. එහෙමනම් තියෙන කුණු කන්දක් අනවබෝධයෙන් ඔළුවෙහි පටවා ගත්ත. එක එක්කෙනා දුන්න මලු දුන්න නිසා ගත්ත විශ්වාසයෙන් ගෙන යනවා. මල්ල ලිහෙල බැලුවේ නෑ. දැන් මේ ලෝකෙ මිනිස්සුන්ට කාට හරි කිව්වොත් ඔබව රකින්න දෙයියෙක් ඉන්නවා කිව්වොත් ඒ මල්ල ඔළුවෙන් තියාගන්නවද නැද්ද? ඕ ගටිකාර බ්‍රහ්මයනවයි කිව්වත්, සක්‍ර දේවේන්ද්‍රය බලනවයි කිව්වා, හරි මොනවා හරි කියන්න පුළුවන්. පින්නතුනේ මේ රටේ සක්‍ර දේවේන්ද්‍රේ කරී, ගටිකාර බ්‍රහ්මයෙක් කරී, හතරවරන් දෙයියෙක් කරී, මොකෙක් කරී ඉන්නවනම් මේ ගිනි විච්චුම්බර වෙනවද? එහෙම මොකෙක්වත් නෑ. මේ මිනිස්සුන් ඔයක දැරකලා පාලනය කරගන්න ඕන. එහෙම කෙනෙක් ඉන්නවනම් මේ රට මොනතරම් මේ අගේට ආරක්ෂා කරනවද? මං එහෙම කියන්නේ දැන් මේ ඇත්ත බය හිතන මේ බය බලන්න මේ ගොල්ල නෑ කියලා කිව්වහම අපරාධ කියලා. නෑ ඉතින් දැකලා නෑනේ. ඔය ඇත්ත සක්‍ර දෙයියෝ දැකලා තියනවද? නෑ. එතකොට බුදුදහමේ අනුව පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝ හේති කියන තැනට සක්‍ර දෙයියෝ එන්නේ නෑ. බුදුහාමුදුරු දැකලා ඇති, අපි දැක්කේ නෑනේ. ඒකයි වැදගත්කම. එතකොට අනිත්‍යාගම් වල කියන්නා වූ ඒ දෙයියෝ ඒගොල්ලෝ දැකලා තියෙනවද? හත්මුතු පරම්පරාවකට කලින්වත් එක්කෙනෙක්වත් දැකලා තියෙනවද? ඒත් නෑ. ඉතින් මොකද්ද ඕකේ විද්‍යාව? නිකන් ඔළුවේ පටව ගත්ත මනස්ගත විතර. ඕවටයි කියන්නේ පින්නතුනේ දිට්ටි කියලා කියන්නේ. බුදුදහමේ තියෙන්නේ දිට්ටිංච අනුපගම්ම සීලවා, දෘෂ්ටි නොගන්නා වූ සීලය. දෘෂ්ටි නොගත්තහම තමයි ඔළුව විමුක්තිගත වෙන්නේ, නිරෝධ වෙන්නේ, සම්මා කියන ගුණේ පිහිටන්නේ දෘෂ්ටිගත නොවුනහම. දෘෂ්ටිගත වෙනකන් ඔළුවේ එක එක මනස්ගත පිරලා ඒ ඔළුවේ පිරිච්ච මළු වලට අනුව මිනිස්සු මේ අත දුවනවා. එක එක ආගම් වලින් පාරවල් තියෙනවා හදලා. ඒ පාරවල් වල මිනිස්සු යනවා. ඒක සංස්කෘති වලින් පාරවල් හදලා තියෙනවා. ඒ පාරවල් වල මිනිස්සු යනවා. ඒ බුදුහාමුදුරුවන්ගේ මේ සම්‍යක් ප්‍රතිපදාවේ මාර්ගය, ආර්ය අෂ්ටාංග මාර්ගය පාර කොහටද වැටලා තියෙන්නේ? මේක තමයි පින්නතුනි පාරක් නැති පාර, දිශාවක් නැති පාර, ආරම්භයක් අවසානයක් නැති පාර ඔබ දකින්න. දැන් ඕක ඉන්ද්‍රියන්ට ගෝචරයිද? ගෝචර නැත. සත්‍ය ඒකෝක මන් දන්නේ නැතුව කිව්ව නෙමෙයිනේ. දිසාවක් නැති පාරක් ගැන මේ ඉන්ද්‍රියන් අහලා තියෙනවද මීට කලින්? උත්තරේ නෑ. මට අමුතු ඔළුවේ පිස්සුවක් නෑනේ ඔය ඇත්තන්ට වඩා. ඔය ඇත්තන්ගේ බුද්ධිය මට තියෙනවා, මගේ බුද්ධිය ඔය ඇත්තන්ට තියෙනවා. මොකද මම මේ අපි ඔබ හැම දෙනාම එකම සමාජයේ ජීවත් වෙන උදවිය, එකම භාෂාවක් යටතේ ඉන්න පුජ්‍යලයෝ. අඩු වැඩියෙන් අපි හැමෝම දන්න දේවල් දන්නවා. පාරක් නැති පාරක්, පාරක් නැති පාරක් කිව්වා මේක නිකම් මහා පිස්සු කතාවක් නේ. ඒක හරි පිස්සු කතාවක්. ඇයි? ඉන්ද්‍රියන්ට බැඳිලමයි බලන්නේ. අර ඉන්ද්‍රියවති, අපි අර තමයි ඉන්ද්‍රියවති කියලා. ඉන්ද්‍රියවතිකෙන් ආනෝ පාරක් නැති පාරක් ගැන කියනවා. මොකද කියන්නේ? මං එහෙම එකක් අහලා නැහැ. ඒ නිසා තමයි පෙර නොඇසූ ධර්මයකින්, පෙර නොඇසූ ධර්මයකින්. දැන් මේක ගෝචර කරගන්න හදන්නේ මොකෙන්ද? ඉන්ද්‍රිය ඥානයෙන් සහ ඉන්ද්‍රිය තර්කයෙන්. ඒගොල්ලෝ වැටෙන්නේ පද පරමයන්ට. ඉන්ද්‍රිය ඥානයකින් සහ ඉන්ද්‍රිය ගෝචර ක්‍රම වේදයකින් මේක තේරුම් ගන්න ගියාම එයා වැටෙනවා පද පරම ගොඩට. මේක ඉන්ද්‍රිය ඥානයකින් තේරුම් ගන්න බෑ. දහම් ගෞරවයකින්, ශාස්ත්‍රූ ගෞරවයකින්, දේශනා ගෞරවයකින්, ගුරු ගෞරවයකින් මේක විමර්ශනය කරන මනුස්සයා දුකින් ගැලවෙන්න ආන්න එයා දුකින් ගැලවෙනවා. බෙහෙත් පෙති ටික අතට අරගෙන ලෙඩක් හැදුනහම ඔබට බෙහෙත් පෙති වලින් දකින්න පුළුවන්ද? ඒ බෙහෙත් පෙති බිව්වට පස්සේ ඔබේ ඇඟේ වෛරස් එක දුර වෙන විදිය බෑ. මොකක්වත් තේන්නේ නෑ. දොස්තර විශ්වාස කරනවා, බොහෝ දෙනෙක් මේ පෙත්ත බීමෙන් සුවපත් වුණා කියලා දැනගන්නවා. ඒ වගේම ලේබලේ බලනවා, ලේබලේ ගහලා තියෙන ටිකට මේ කරනවා. ඊට පස්සේ බොනවා විශ්වාසයෙන් හරියට. ඊට පස්සේ ඒක ක්‍රියාවලියේදී, එයා ප්‍රායෝගික වීමේදී, ඇඟට උරා ගැනීමේදී අපිට ඒක අත්දකින්න ලැබෙනවා. සමහර තැන් තියෙනවා එහෙම. සමහර තැන් තියෙනවා එහෙම තමන්ට වේලාසරින් හරියට ගෝචර කරගන්න බෑ. නමුත් යම් ආකාරයකින් ඉඟියක් පමණක් ලබා ගන්න පුළුවන්. මේක කුසල මාර්ගයක්ද අකුසල මාර්ගයක්ද යන පිළිබඳව එකපාරට හේතු දකින්න බෑ. එහෙනම් හේතු තහවුරු කරගෙන කවදාවත් නිවන් දකින්න හම්බ වෙන්නේ නෑ. පින්තුනේ හේතු තහවුරු කරගෙන නිවන් දකින්න හම්බ වෙන්නේ නෑ. ඉස්සෙල්ලා ලෞකික ඥානෙ නිවන් දැකලා ඊට පස්සේ ලෝකෝත්තර නිවන් දකින්න හම්බ වෙන්නේ නෑ කවමදාකවත්. දිසාවකට නැති පාරක්. අපි අහලා තියෙන පාරවල් හැම එකක්ම දිසාවකට තියෙනවා. බුදුහාමුදුරන්ගේ මාර්ගයේ දිසාවකට වැටිච්ච පාරක් නෙමෙයි. ආරම්භයක් අවසානයක් නැති පාරක්. මේක නම් අපි කවදාවත් අහලා නැහැ. පාරක් නම් ආරම්භයක් තියෙනවා, ඊට පස්සේ අවසානයක් තියෙනවා. ඒකේ කිලෝමීටර් ගාණක් තියෙන්න ඕන, හැතක්ම ගාණක් තියෙන්න ඕන. දැන් මොකද වැඩේ? ඕක ගෝචරද? නෑනේ. අර ඉන්ද්‍රියවතීට තේරෙන්නේ නෑ ඕක. ඉන්ද්‍රියවතී කියන්නේ කාටද? ඕ ඉඳුරන් සයට. ඉඳුරන් සයට ඕක තේරෙන්නේ නෑ. ඒ නිසා ගැහණු පිරිමි ඔක්කොම ඉන්ද්‍රියවතී තමයි. ආයි වෙන වෙනම බෙදන්න ඕනේ. ඉන්ද්‍රියට බැඳිච්ච ඉන්ද්‍රියවති. එතකොට ඉන්ද්‍රියවති කියන්නේ කාන්තාවක්. ඉතින් ගෑනුන්ගේ ඔළු මොලේ අඟල් දෙකයි කියන්නේ නේ, දෑඟුලක ප්‍රඥාව තියන්නේ තියෙන්නේ කියලා කියන්නේ. මේ බොහොම හිමින් තමයි මේ කාන්තා උදවේගේ බුද්ධි වර්ධනය වෙලා ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ මට හිතෙන විදියට. මොකද ඒකට හේතුව බොහෝ සමාජ ක්‍රියාකාරකම් වලට යන්නේ නැතුව ගෙදරවල් වලට මුළු ගැන්නුණු සමාජයක් නේ ඒ කාලේ ඉඳලා ආවේ කාන්තාවට ගෙදර දොරේ වැඩ බලාගෙන. එතකොට මෙයාට සමාජය පිළිබඳව ලොකු අවබෝධයක් ලබා ගන්න බැරි වෙලා තිබුණා. එතකොට විවිධ පැති කඩවල් වලින් නුවණ වර්ධනය වුණේ නැහැ. ගෙදර කොටස විතරයි අය දන්නේ. එතකොට වටේම ගමේ ඇවිදලා එන ස්වාමිපුරුෂයා කියනවා ඔබ මොනවද දන්නේ කියලා හිතනවා. නමුත් සාසන ධර්මයේදී එහෙම නැහැ. සසරෙන් ගෙන මහා ප්‍රඥා බල තියෙනවා. වැරදීමෙන් කුසලා කුසල විග්‍රහයක් වලට අනුව පිරිමින් ගැහැණුන් වෙනවා. ගැහැණුන් පිරිමින් වෙනවා. එහෙම දෙයක් වෙනවා. ඒක නූතන මේ මනෝවිද්‍යාවෙන් පවා සොයාගෙන තියෙනවා. ගිය ආත්මේ ගැහැණු ආත්මයක් ලැබපු අය මේ ආත්මේ පිරිමි ආත්මයක් ලැබලා තියෙනවා. අපිටත් එහෙම කෙනෙක් මුණ ගැහුණා. ඒක කොළු ගැටියේ හිටියා. ඈතින් ඉඳන් කතා කරනකොට ඇහුනොත් කාන්තාවක් කතා කරනවා වගේ එන්නේ. ඒ වුණාට කොල්ලා පිරිමි කොල්ලේ. ඉතින් මේ උඹට කොහොමද බං ඔච්චර ගෑනු කටහඬක් පිහිටියේ කියලා. ඉතින් පස්සේ බලනකොට මේ ලංකාවෙමයි ප්‍රදේශයක කාන්තාවක් වශයෙන් ඉඳලා බොහෝ පින්දහම් කරලා කාන්තාවක් නිසා දුක් ගැහැට ලබන නිසා පන්සලට දානමාන ආදී දීලා හැමතිස්සෙම ප්‍රාර්ථනා කළා පිරිමියෙක් වෙන්න ඕන කියලා. ඈ පිරිමියෙක් වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කළා. අවසානයේ හදිස්සි අනතුරකින් මේ යනවා. ඒකෙන් මේ ගියාට පස්සේ උපදිනවා ඊළඟට පිරිමි ආත්මෙක. බලන්න මේ හැම කෙනෙක්ම කරන්නේ පාරමිතාවක්. තමන් ප්‍රාර්ථනා කරන දේ, තමන් හිතන දේ, තමන් පුරන දේ තමන්ට හම්බ වෙනවා. එමනම් හිතෙන් හිතනකොට ඒක ඕ මනසින් කරන ලද පාරමිතාවක්, වචනයෙන් කරන ලද පාරමිතාවක්, ක්‍රියාවෙන් කරන ලද පාරමිතාවක්. බුදුහාමුදුරන්ගේ ඔය විදිහට පාරමිතා පූර්ණ වෙවි යාවනේ නේ. ඒ විදිහට එහෙමනම් නිවන් දකින්න එක එයිමයි. මේ ඇත්තෝ නිවනට බය වෙලා තියෙන්නේ. කවුද බය වෙන්නේ නැත්තේ? නිවන් දැක්කොත් ලබනාත්මේ උපදින්නේ නැහැ කිව්වොත් බය වෙනවද නැද්ද මේ ඉන්ද්‍රියන් වල ඉන්න කෙනෙකුට? බය වෙනවා. හරියට පොඩි ළමයෙක් ළඟට ගිහිල්ලා කිව්වොත් එහෙම මේ පුතේ දැන් ડોක්ටර් අංකල් ළඟට යන්නේ, එයා ගියාම අර කට්ටෙන් අයිනෝ ඔයාට එතකොට රිදෙනවා කියලා කිව්වොත් ඌ යන්නේ අඬනවා. ඒ වගේම පින්නතුනේ බෞද්ධ සියලු දෙනාම ওই නිවන් සැප ලැබේවා කිව්වට දැම්මනන්නේ මේ. ඈ කල්පනා කරලා බලනවා මෛත්‍රී බුදුහාමුදුරන්ගෙනුත් එහා බුදු කෙනෙක් ඉන්නවද කියලා බලනවා. මේ ලංකාවේ නම් එක මිනිස්සෙක් ඉන්නෝ. එයා කියනවා මම මේ ලෝකයේ අවසාන සත්‍යයක් නිවන් දකින්නකම් මම සසර සැරිසරනවා කියලා. කොහොමද මිනිහගේ ප්‍රාර්ථනාව? කියනවා මේ මේ ජීවිතේ හරි හොඳයි, හරි සුන්දරයි. අවසාන සත්‍යයක් නිවන් දකින්නකම් මම නම් මේ සංසාරේ නිදහස් වෙන්නේ නැහැ කියලා. ඔබට හිතෙන්නේ නැද්ද එහෙම කියන්නේ? එයා කේන්දර බලන එක්කෙනෙක්. එයා මං හිතන විදිහට අවසාන සත්‍යයගේ කේන්දර සටහන හදලා තියෙන දකින්න වෙන්නේ නැති කල්පනා කරනවා ඇත්තේ නේද? අවසාන සත්‍යයගේ කේන්දර සටහන හදලා දීලා එනියා නිවන් දකින්න. ඔයාටන්ට ලබනාත්මේ උප්පත්තියක් තියෙනවා කියලා ඔයාට දැනගත්තේ කොහොමද? ලබනාත්මේ උප්පත්තියක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? නිවන් දැක්කහම ලබනාත්මේ උපදින්නේ නැහැ කියලා දැනගත්තේ කොහොමද? හරි කියන්න බලන්න. සියල්ලම අහපු දැකපු දැනගතපු දේවල්. එහෙමද නැත්නම් අපිට සාපේක්ෂිතව බලද්දි හරි ඇත්ත, ඒක අපි හරි පිළිගන්න ඕන, ඒක තමයි ඇත්ත කියලා අපි පිළිගන්නවා. එතකොට අපි අනිත් ආගමිකයන්ට දොස් කියන්න බෑනේ. එතකොට අනිත් ආගමිකයත් එහෙමයි, එයාගේ ස්වර්ගය එයා පිළිගත්තේ කොහොමද? ඈ ඊළඟ භවයේ පිළිගත්තේ කොහොමද? ඒකට භවයක් නෑ කියලා පිළිගන්නවා. අරක භව තණ්හා. එයා දකින්නේ කොහොමද ඒක? ඒකත් කවුරු හරි කියාපු විදියට. දැන් සමහර ඉන්නවා, ආට්ටිය ඉන්නවා, දේශපාලන කට්ටිය ඉන්නවා, ලංකාවේ ඉන්නවා. ඒගොල්ලෝ භවයක් පිළිගන්නේ නෑ. දැන් ලංකාවේ අර එක දේශපාලන පක්ෂයක් ඉන්නවා. ඒගොල්ලෝ ඒ පුනර්භවයක් ආගම පිළිගන්නේ, කර්ම විපාකයක් පිළිගන්නේ නැහැ. මේ ආත්මේ විතරයි අපි කාලබීල ජීවත් වෙන්නේ. මෙතනින් පස්සේ වෙන මොකක්වත් නැහැ කියලා පිළිගන්න. ඒකත් කොහොමද පිළිගත්තේ? ඒකත් දැනුවෙන් පිළිගත්තේ. එතකොට මේ සමස්ත දුක් විඳින මනුස්ස සමාජය තුළම භව තණ්හා, විභව තණ්හා නැද්ද? තියෙනවා. භව තණ්හා, විභව තණ්හා තියෙන හැමෝගෙම ළඟ තියෙන, හැමෝගෙම ළඟ පිරීලා තියෙන. ලෝකෙම තියෙන කුණු ගොඩවල් ටික පුරෝගෙන නේද ඔළුවේ හරි දාර්ශනිකයෝ, හරි භාවනාකාරයෝ, හරි බෞද්ධයෝ, දැන් මම ඔබට මොනව හරි කිව්වද අරක හරි මේක වැරදි කියලා? නැත. හොඳින් බලන්න දේශනාව ආයි රිපීට් කරලා හරි බලන්න. අරක හරි මේක වැරදි කියලා මම කිව්වේ නැහැ. වෙච්ච දේ පැහැදිලි කරනවා, එච්චරයි. උත්තරේ තෝරා ගැනීම තමා සතුයි. උත්තරේ තෝරා ගැනීම තමා සතුයි. එතකොට මොකද කියන්නේ? අර ඉන්ද්‍රියවති, අනේ ඕකනම් මට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි කියන පණිවිඩය දෙනවා. ආන්න ඒ වෙලාවට ඥානවන්ත මිනිහා ඉදිරිපත් වෙලා ඉන්ද්‍රියවතීට කියන්න, ඔබට බැරි නම් ඔබ පැත්තකට ඵලයක් මම ඔබ බලන්නම් කියලා. ඉන්ද්‍රියන්ට කිව්වහම ඉන්ද්‍රියන් කියන්නේ බෑ, ඕක තේරුම් ගන්න බෑ. මොකද ඒ අපබ්‍රංශය. මමත් එතන හිටියා. බුදු කියන්න ඕනේ මමත් එතන හිටියා. ඉන්ද්‍රියන්ට ගෝචර නොවනකොට දහමට අපි වෛර කළා. ඇයි මේ මොන විකාරයක්ද? මේ මොන විකෘතියක්ද? මේ අපිටත් සිත් පහළ වුණා පින්නතුනේ. මේක තේරෙන්නේ නැති වෙනකොට මේ බණ කියන මිනිස්සුන්ව විනාශ කරන්න ඕන කියලා. ඇයි ගෝචර වෙන්නේ නැනේ? ගෝචර වෙන්නේ නැති නිසා කේන්ති යනවා. ඉන්ද්‍රියන් කැමති දහමක් නෙමේ පින්නතුනේ මේ තථාගත ශ්‍රී සද්ධර්මය කියන්නේ. ඉන්ද්‍රියන් කිසිසේත් කැමති දහමක් නෙමේ පින්නතුන. ඉන්ද්‍රියන් සම්පූර්ණයෙන් විරුද්ධයි. ඉන්ද්‍රියන් සතුරුයි. ඉන්ද්‍රියන් පින්නතුනේ දහමට වෛර කරනවා. ඉන්ද්‍රියන් බුදුහාමුදුරන්ට වෛර කරනවා. මැරිච්ච අයට ඉන්ද්‍රියන් තියෙනවද? සයින්ද්‍රිය නැති වුණත් පහක්වත් තියෙනවද? මලාට පස්සේ ඉන්ද්‍රියන් නැහැ. එතකොට තේරෙනව නේද පින්නතුනි, මේ ඉන්ද්‍රිය කියලා කියන්නේ මේ ඇස් ගොපොල්ලට එහෙම නෙවෙයි, නාස් දණ්ඩට එහෙම නෙවෙයි ඉන්ද්‍රිය කියන්නේ. එහෙනම් මොකද්ද මේ ඉන්ද්‍රිය කියන්නේ? ඕ ඒක අපි කියමු විඥානයක්. එහෙම නැත්නම් මනෝභාවය, දෘෂ්ටිය. ඒකටයි ඉන්ද්‍රිය කියන්නේ. මැරිච්ච මිනිස්සෙක් කියන්නේ වෙනතුනේ රහතන් වහන්සේ කෙනෙක් හා සමාන කෙනෙක්. මනෝභාවය නෙමෙයි, මනෝභාවය ගියාට පස්සේ තේරෙනවනේ නේ, බොඩි එක තියෙනවනේ, ඩෙඩ් බොඩි එක. අනේ ඩෙඩ් බොඩි එක පින්නතුනේ රහතන් වහන්සේ කෙනෙක් හා සමාන. ඒක අර මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරපු එකක්. එහෙම භාවනා මධ්‍යස්ථානයකම දක ගන්නත් පුළුවන් ඒක. ඒ උන්වහන්සේලාට මේ ඉන්ද්‍රිය නෑ. ඉන්ද්‍රිය දමනය උදාහරණයක් එතන ලබා දෙන්නේ. මලමිනියක් වගේ මෙහෙම ඉන්නේ නෑ රාධන් වහන්සේලා. ආධ්‍යාත්මයේ අර විදියටම ඉන්ද්‍රියන්ගෙන් ගලවාගෙන තියෙනවා. නවයන්ට මේ තියෙන අමාරුව තමයි පින්නතුනේ ඉන්ද්‍රියන්ගෙන් මේක ගලව ගන්න එක. මොන වගේ ගම්මෙහිකින් ඇලෙව්වා වගේ මේ ඉන්ද්‍රියන් වලට බැඳිලා ඇද්ද? සුපර් බ්ලූ වලින් ඇලෙව්වා වගේ. අතීතව සුපර් බ්ලූ කියලා ගම්මකක් තියෙනවා, බොහොම තදින් ඇලෙව්වම ආයි කැඩිලා එන්නේ. ඇඟිලි හරිය ඇලුනහම හැම ගැලවිලා එන මට්ටමට ඇලෙනවා. හොඳ එක. ආන් ඒ වගේ පින්නතුනේ ඉන්ද්‍රියන්ගෙන් සමහරලාට අපි ගැලවෙන්න යනකොට කොච්චර අමාරු වේද? අර ඉන්ද්‍රියවති නේද ඩියෝස් කරනවානේ. ඉන්ද්‍රියවති ඩියෝස් කරනකොට මොනවද ඉන්ද්‍රියවති නිකන් ඉඳීද? මෙච්චර කාලයක් මිනිහ හැටියට බැලමේ වරකම් කළ එක වෙනම කතාවක්. ඔබ දැන් යනවනම් මං වන්දියක් ඉල්ලනවා. ඉන්ද්‍රියවති කියන්නේ නැද්ද? ඕන ඉන්ද්‍රියවතියක් එහෙම තමයි. එහෙම යන්න හම්බෙන්නේ නැහැ මගෙන් ගැලවිලා. මම බලා ගන්න වන්දියක් ඕන. හරි හරි කීයක් ඕනද කියලා ඉතින් අහනවා. අර මේ රටේ ඉන්න ක්‍රිකට කෙනෙක්ගෙන් එහෙම වන්දියක් ඉල්ලුවා. ඉතින් එයාගෙන් ඉල්ලුවා ලක්ෂ 10ක් ඉල්ලුවා. මිනිහාගේ ඕල් මොනවද මේ ලක්ෂ 10ක් කියන්නේ? මම ලක්ෂ 20ක් දෙන්නා කියලා කියාද? මොකද මේ ගැලවීම ඒ තරම් වටිනවා මිනිහට. මේ ලක්ෂ 20ක් 10ක් වටින්නේ නෑ. මේ 10ක් ඉල්ලුවා අපෝ මොනවද 10 මම 20ක් දෙන්නා කියලා දීලා ගියාලු. ඒ වගේ ඔබේ ඉන්ද්‍රියන් නිකන් ඉල්ලන්නේ නැහැ. ඔබ ජීවත් උනේ මගේ වහලයට. ඔබ කෑව බිව්වේ මගේ වහලයට. මගේ දේවල් එක්ක මේ ඉන්ද්‍රියවතීගේ මේ කසාදේ බින්න බහැපු එක. බින්න බහිනවා කියන එක දන්නවද නේද? ගෑනු කෙනාගේ ගෙදර පිරිමිය ගිහිල්ලා පදිංචි වෙන එකට තමයි බින්න බහිනවා කියලා කියන්නේ. එතකොට බින්න බහැලා ඉන්නේ. දැන් ඉන්ද්‍රියයන්ගෙන් ගැලවෙන්න හැදෙනකොට දැන් මිනිහා කල්පනා කරනවා මට තෙවි තෙවි ඉන්න තමයි වෙන්නේ එළියට ගියොත් එහෙම. අනාථ වෙනවා. ඒකනේ යන්නේ නැත්තේ. ඔය ඉන්ද්‍රියයන්ගෙන් ගැලවිලා එළියට යන්නේ නැත්තේ. ඕ මේ කන්න බොන්න ඉන්න හිටින්න ඔක්කොම ටික තියෙන්නේ එහෙම කියලා. දවසක් එක මහත්තයෙක් එහෙමත් කිව්වා, හාමුදුරනේ මේ මම විදේශ රටවලට වර්ක් කීප එකකටත් ගිහිල්ලා ආවා. ඉතින් ඇහිලා ඇවිල්ලා එයා කිතුමේ කියන එතුමා කියනවා, හාමුදුරනේ මේ මේ ආගම මේ බුද්ධාගම කෙනෙක් නෙමෙයි, මේ ගෑණි නිසානේ මේ ඔක්කොම අපිට පහසුකම් කියලා කිව්වා. මේ ගෑණි නිසානේ තියෙන්නේ එන්නේ කියලා. ඉතින් මේ ඉන්ද්‍රියනුත් එහෙමයි, මේ ඉන්ද්‍රියවති නිසා තමයි මේ ඔක්කොම පහසුකම් කියලා කල්පනා කරනවා. මේ ඉන්ද්‍රිය නොකියන දෙයක් නැහැ. ඒ ඉන්ද්‍රිය ගියාවේ ඔබව මනු ලෝකයට ගෙන ආවේ මම. එයා කියනවා, ඔබට මේ ලෝකේ මේ ඉන්න බුදුවරු හරි බුදු පිළිම වහන්සේලා හරි මේ ඔක්කොම පෙන්නුවේ මම. මේ ලස්සන මිහිරි නාද අහන්න සැලැස්සුවේ මම. මේ ගඳ සුවඳ බලන්න ඉගැන්වුවේ මම. ඒ වගේම දිවේ රස බලන්න අවස්ථාව දුන්නේ මම. මේ ගතින් ආඩම්බරයෙන් නිලතල තානාන්තරවල වැජබෙන්නට අවස්ථාව දුන්නේ මම. ඔබ ජීවත් වෙන්නේ මගේ ගෘහයේ. මොකද කියන්නේ? යනවනම් අර සියල්ලම ඕ දාල යන්න වෙනවා. දාල යන්න කැමතිද? අනේ මේ ඉන්ද්‍රියවතීට වහල් වෙච්ච මිනිහා ඉන්නා නේද? අනේ නෑ, මතු ආත්මෙත් ඔයාත් එක්කම තමයි වැදෙනවා. ඈ ලබනාත්මෙත් ඔය ඉන්ද්‍රියවතීමයි ප්‍රාර්ථනා කරන්නේ කියලා බැඳෙනවා. යම් කිසි මේක පෞල් ජීවිතයට සම්මුතියට සම්බන්ධ කරගන්න එපා. හොඳේ මේ පරමාර්ථයක් කියන්නේ. ඈ මේ පරමාර්ථයක් කියන්නේ සම්මුතිය යම් ආදර්ශයක් අරගෙන ඉතින් බැඳෙනවා. ඉතින් බැඳිලා බැඳිලා කොච්චර කාලයක් හිටියත් ප්‍රතිඵලෙ මොකද්ද කියලා බලන්න ඕන. ජීවිතේ බත් වැටුප් විතරයි. කොච්චර වැඩ කළත් බත් වැටුප විතරයි. මොකද්ද මේ බත් වැටුප කියලා කියන්නේ? ඔව්, කෑමට පමණක් මුදලක් හම්බෙන එකට කියනවා බත් වැටුප කියලා. බත් වැටුප විතරයි. නුවණින් තමන්ට තේරෙන්න ඕන පින්නතුනේ, මේ ඉන්ද්‍රියන් අතර මේ සම්මත ලෝකය තුල කිසිම තැනක් නෑ පින්නතුනේ නතර වෙන්න. අහසෙවත් පොළොවේවත් ගල් ගුහාවකවත් පොළොව යටවත් මහා සාගරේවත් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් බේරෙන තැනක් නැහැ. එහෙනම් අපි අලුත් තැනක් හොයන්න ඕන. මේ ඉන්ද්‍රියන්ට පේන සීමාවෙන් නිවනක් නැහැ, දහමක් නැහැ, සැනසීමක් නැහැ කියලා පළමුවෙන්ම ගෝචර වුණේ මාගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට. ඒ පරම සත්‍යයයි. ලෞකික ලෝකයේ නිවනක් නැහැ කියලා වටහා ගත්තා. ඒ වටහා ගැනීම යම්කිසි ඥානවන්තයෙකුට මේ ලෝකයේ ඇති වෙනවනම් ආන්න එයත් බුදුමග ගමන් කරන කෙනෙක් වෙන්න තුනේ. ආන්න එයත් බුදුමග ගමන් කරන කෙනෙක්. ඒකම ගමනේ ආරම්භය වෙනතුරු. එහෙමනම් නිවන අවබෝධ කරගන්න අමාරු වෙලා තියෙන, නිවන අවබෝධ කරගන්න අපහසු වෙලා තියෙන එකම එක සිද්ධාන්තයේ කවරක්ද කියලා ඇහුවොත් එහෙම දෙන්න පුළුවන් උත්තරේ තමයි මේ නිර්වාණ ධර්මයේ ඉන්ද්‍රිය ගෝචර නෑ, ඉන්ද්‍රිය සාපේක්ෂිත නෑ. ඉන්ද්‍රිය ගෝචර නෑ, ඉන්ද්‍රිය සාපේක්ෂිත නෑ. ඒ නිසා මේ ලෝකේ ජීවත් වෙන කිසිම ගැහැණියෙකුට කිසිම පිරිමියෙකුට මේ සද්ධර්මය අවබෝධ කරගන්න බෑ. යම් කිසි මේ ලෝකේ ගැහැණියක් නොවේද, පිරිමියෙක් නොවේද, නපුරුෂකයෙක් නොවේද, නපුරුෂකයෙක් ඉන්නවනේ, ඉන්ද්‍රිය කවලම් වෙච්ච මිනිස්සුත් ඉන්නවනේ, එහෙම පුජ්‍යලයක් නොවේද, ආන්න ඔහුම ඉන්ද්‍රියකට බර වුණත් බෑ, ඉන්ද්‍රිය කවලම් වුණත් බෑ. කවලම් වෙලා නැති කෙනෙක් වේද, ආන්න එයා නිවන් දකිනවා. දැන් ඕක තේරෙනවද? මේ ලෝකෙ මිනිහෙකුට ඕක තේරෙනවද? මේ ලෝකයේ අතිශය දුර්ලභ මිනිස්සෙක්, නිවන පිණිසමම සද්ධාවෙන් ශාසනයට යොමු වෙන මිනිස්සෙක්, බොහෝම හෙමින් නුවණින් දහම දෙස බලා එයා දියුණු කරගන්නවා. පින්නතුනේ ඉන්ද්‍රිය ඥානයට බන්ධනේ නොවුණු ඥානය, ඒකට කියනවා අති ඉන්ද්‍රිය ඥානය. ඉන්ද්‍රිය ඉක්මවා ඇති කරගන්නා වූ ඥානය, අති ඉන්ද්‍රිය ඥානය. කොහොමද අති ඉන්ද්‍රිය ඥානයකින් ලැබෙන දත්ත? ආන්න ඒව පින්නතුන විස්මය ජනකයි. අතීන්ද්‍රිය ඥානයකින් ලැබෙන දත්ත විශ්මය ජනකයි. පුදුම සහගතයි. දැන් ඔන්න වටහා ගන්න, මේ ලෝකෙ ජීවත් වෙන කිසිම සංඝයා වහන්සේ කෙනෙක් නිවන් දකින්නේ නැහැ. කිසිම උපාසිකාවක් නිවන් දකින්නේ නැහැ. කිසිම උපාසකයෙක් නිවන් දකින්නේ නැහැ. ඒගොල්ලන්ට කරන්න පුළුවන් වෛර කරන එක විතරයි. දැන් කාටද වෛරයක් පහළ නොවේද නේද? පහළ වෙනවා. ඇයි? කිසිම සංඝයා වහන්සේ කෙනෙක් නිවන් දකින්නේ නැහැ. කිසිම උපාසිකාවක් නිවන් දකින්නේ නැහැ. කිසිම උපාසකයෙක් නිවන් දකින්නේ නැහැ. කිසිම ආගමිකයෙක් නිවන් දකින්නේ නැහැ. කිසිම ජාතිකයෙක් නිවන් දකින්නේ නැහැ. නිවන් දකීද? ඇත්තොත් ඒක තේරුම් ගත්තද? තේරුණාද? වටහාගෙන තියෙනවද? මා කියපු නිසා නෙමෙයි. ඔබටම ගෝචර වෙන පරිදි නිවන් දකීද නැද්ද? දකින්නේ නැහැ. මන් දන්නේ ඔන්න ඔය ඇත්තෝගේ පැත්තෙන්මයි කියන්නේ. දකින්නේ නැහැ. ඒක ප්‍රත්‍යක්ෂයිද? ඒ කාරණේ නොනස්සන විදියට ප්‍රත්‍යක්ෂව වැටහෙනවද? සංකල්පිතව ගන්න එපා කිසි දෙයක්. ඥාන සම්පයුක්තව ගන්න, ඥාන ගෝචරව ගන්න. ඥාන ගෝචරව ගන්න කෙනා ඒකේ පැතුරුණු දේ දන්නවා. දැන් ඉතින් ඔය මිනිස්සුන්ගේ ඔළුව උඩ තියෙන කුණු ගොඩෙන් නිර්වාණ විනිශ්චය කළාට වැඩක් තියෙනවද? ඔය ඔළුව උඩ තියෙන ඔළුවේ තියෙන කුණු ගොඩෙන් නිර්වාණ විනිශ්චයක් කළ වැඩක් නැහැ. ඇයි කුණු ගොඩක් අවුස්සල මැණික් ගන්න පුළුවන්ද? එහෙමනම් ලෝකේ මිනිස්සුන්ගේ බින්නතුනේ තියෙන තර්කවාද ටිකක් විතරයි. සෝබා දහමේ නීතිය හැම දෙනාටම එකයි. සියලු ආගම් ජාති වාදවල තිබෙන්නේ වචන ටිකක් තර්ක ටිකක් පමණයි. වචන ටිකක් තර්ක ටිකක් පමණයි බින්නතුනේ. හැමදාමත් පින්නතුනේ මේ නිවන කියන එක සෙව්වේ අන්ත අසරණ වෙලා දුක්විඳ ජනතාව. නිකම්ම දුක්විඳ අය නෙමේ, ප්‍රඥා සම්පයුක්තව දුක්විඳ අය. ප්‍රඥාව නැතුව දුක්විඳින කෙනා යන්නේ බාරයකට, ප්‍රඥාවෙන් යුක්ත කෙනා දුක්විඳින කෙනා යන්නේ පන්සලට. පන්සලට කිව්වත් ඉතින් ධර්මයේ තියෙන තැනකට නැත්තම් ඉතින් පන්සල් වල හැමදැනම ධර්මයේ තියෙනවා. පන්සල් වල තියෙන දේවාලනේ සමහරලාට ධර්මයේ තියෙන තැනකට යන ප්‍රඥා සම්පයුක්තව නිවන් දකින මේ දුක් විඳින මනුස්සයා. ගතින් කෙසේ වෙතත් හදවතින් දුක් විඳින මනුස්සයෝ නිවන සොයන්නේ. ලෞකික හීනවල පරමාර්ථයන් වල ගමන් කරලා, එහෙම නැත්නම් විදසුන් වඩලා නිස්සාරයි කියන කාරණේ තේරුම් ගත්ත අය නිවන් දකින්නේ. නිවන් දකින්න යන කෙනා ඔය මොනවත් අහුමුළු හොය හොයා යන්නේ නැහැ. එයා හොයන්නේ නිවන විතරයි. පන්සලේ මුළු හතර බලන්නේ නැහැ නිවන් දකින්න යන කෙනා. ඈ වෙන මොකවත් බලන්නේ නිවන් දකින්න යන කෙනා. එයා මොකද්ද බලන්නේ? එයා බලන්නේ නිවනට උපකාර කරන කරුණ විතරයි. නිවන කියලා කියන්නේ සැනසීමට උපකාර කරන කරුණ. නිදහසට උපකාරක වුණ කරුණ. ඔබේ ඉන්ද්‍රියම් මොනතරම් අසරණද කියනවා නම් දැන් ඔන්න කිව්වොත් ඔබේ සැනසීම නිවන කිව්වොත් මේකට මහා මේ ප්‍රශ්නයක් වෙලා මේක ජාතික වස්තුවක් වෙලා නැති වෙන නිවන. ඒ නිසා විවිධ තැන්වලට උදාහරණ දක්වන්න හරි අමාරුයි. ඒ නිසා ඒකට ඒ නිවන කියන වචනේ ඔන්නේ සැනසීම කියන්න එකක් තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. ඔබේ සැනසීම ඔබේ නලල මත තියනවා කියලා කිව්වොත් දැන් ඒක දකින්න කිව්වොත් දැන් කොහමද ඔබ දකින්නේ? ඒකවත් දකින්න බැරි ඕ හැකියාවක් නැතුව තමයි මේ සත්‍යය ජීවත් වෙන්නේ. දැන් ඔබේ නල්ල මත තියෙන දේ ඔබට දකින්න පුළුවන්ද? නලලේ ඉතින් මොනතරම් දුර්වලයිද ඔබ? ඇස් දෙක ළඟමයි තියෙන්නේ, අඟලක් ඇති දෙකක් ඇති, ඇහි ඉඳලා අඟලයි. නමුත් දැන් දකින්න බෑ. ඉතින් වැහුණු පැති ඔන්න ඕමයි, වැහුණු පැත්ත ඔන්න ඔය විදියයි. හිස මතයි තියෙන්නේ දැන් කිව්වොත් බලන්න පුළුවන්. අතින් ඇල්ලුවට අහුවෙන ගොරෝසු දෙයක් නෙමෙයි, ඇහෙන් දකින්න විතරයි පුළුවන්. දැන් දේ දුන්නක් වෙන දෙයක් වුණත් අතින් අල්ලන්න බෑනේ නේ, එහෙන් දකින්න විතරයි පුළුවන්. එහෙම දේවලුත් තියෙන ලෝකේ. එතකොට මේ නිවන ඔන්න දකින්න පුළුවන් ඇහෙන්, ඔන්න දැන් හිස මත තියෙනවා කිව්ව දකින්න බෑ. ඔබේ ඔළුව පිටිපස්ස තියෙනවා කිව්ව දකින්න බෑ. ඇහි පිල්ලම උඩ තියෙනවා කිව්ව දකින්න බෑ. දැන් සුදු ඉංගිනියාවේ ඔබේ සැනසීම තියෙනවා කිව්වොත් දකින්න බෑ. කළු ඉංගිනියාවේ නිවන තියෙනවා කිව්වොත් දකින්න බෑ. කාටද මේ දකින්න බැරි? ඉන්ද්‍රියව තියෙන. ඉතින් වෙනතුරු මේක මිනිස්සුන්ට තේරුම් යනවද නැද්ද කියලා බලබලා, අනේ මම මිනිස්සුන්ව මේ අර හරක් දක්වන වගේ ගහ ගහ දක්වලා වැඩක් නැහැ. ඉතින් දකින්න බැරි කෙනාට බැහැමයි. දකින්න බැරි කෙනාට බැහැමයි. දකින්න පුළුවන් කෙනා දකිවි කවදාකාරේ ලෝකේ. ඒ දකින්න කෙනෙකුට දකින්න මිසක් දකින්න බැරි අයව දක්වන්න අපි උත්සාහ කරන්නේ. ඒ ඇත්තන්ට දකින්න පුළුවන් තාක් කාලයක් ගිහලා ඕනනම් දකිවි. මොකද සැනසීම අවශ්‍ය වෙන කාලයක් ඇති වෙනනේ මිනිස්සුන්ට. එදාට එනකන් ඉන්නවද? දැන් දොස්තරට පුළුවන් ද අද අඬ ගහලා ලෙඩ දෙන්න අනාගතයටත් එක්ක? මේනෝ අනාගතයට තමසලාට උණ හැදෙන්න ඉඩයි, ඉඹිරිසා හැදෙන්න ඉඩයි, මෙන්න මේ පෙටිපා පාරගෙන යනවා කියලා කියන්න බෑ. මොකද පෙති කල්ලිකුත් වෙනවනේ. ඉතින් ලෙඩේ හැදුනහම දොස්තර මහත්මයා මතක් වෙනවා, හොයාගෙන එනවා. දැන් අපි ඩොක්ටර්ස්ලා හම්බෙන්න යනවා, අපිට උදව් කරනවා ඩොක්ටර්ස්ලා එහෙම ඉන්න. ඉතින් අපි හොඳටම උනාක ඉඹිරිසාවක් අමාරුවක් හැදුනාම හිනාවක් දාගෙන යනවා. ගියා මං කියලා ඉතින් දොස්තර මහත්තයා ඉතින් මතක් වෙන්නේ ලෙඩ වුණාම තමයි. ඉතින් කියලා ඉතින් නැතුව මෙතනට ඉතින් ඇවිල්ල වැඩකුත් නෑනේ ආමුදුරුවනේ. මෙතන ඉතින් ලෙඩුනේ පොලිවේ ඉන්නේ. ලෙඩ නැතුව ඔබවහන්සේ ආපු දවසක මෙතෙන්ට අරගෙන පුටුවේ වාඩි වෙලා කතා කරන්නවත් බෑ. අනිත් ලෙඩු ටික සද්දේ දානවනේ. ලෙඩ වුණාම තමයි එන්න තියෙන්නේ දොස්තර මහත්තයා ළඟට. ඒ නිසා මේ අපේ බණ අහන්න ධර්මය අහන්න එන අයත් ඉතින් ඇත්ත වශයෙන්ම ලෙඩ වෙන්න ඕන. කායිකව නෙමෙයි, ඕ මානසිකව ගැටලු සහගතව දුක්ඛදායීව ලෙඩ වෙන්න ඕන, අන්ති අසරණ වෙන්න ඕන. ජීවිතේ අර බෙල්ලවෙලා ගන්න ඕ ලණුවක්වත් හොයාගන්න බැරි අවස්ථාවට තෙරපෙන්න ඕන. ආන්න එදාට තමයි අනිවන් දකින්නේ. අර ඒක රජ කෙනෙක්ගේ සෙනෙමියෙකුත් හිටියනේ. එයා බොහොම දවාලෙත් බුදුහාමුදුරුවෝ දැක්ක, නමුත් බුදුහාමුදුරුවෝ දකින්න ආවේ නැහැ. ඕම කාල බීලා නලගනන් එක්ක නටලා නටලා තමන් කැමැතිම නලගන හෘදාබාධයක් හැදලා නැහැදිලා නටද්දිම මැරිලා වැටුණා. ඒ තුලින් කම්පණයට පත් වුණා, මිනිහගේ ඔළුව ගිනි ගත්තා. ආන්න හොයාගෙන ආව බුදුහාමුදුරුවෝ හවස රහත් වුණා. වෙරි මරගාතෙත් රහත් වෙනවා. වෙරි හරියට හිඳිලත් නැහැ. එතකොට මේ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි, මේ වෙරි බබ කියන එක ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මේ ඒ ආහාරවල මේ තත්ත්වයක් මේකෙත් තියෙන. ඒක අමුතු දෙයක් නෙමෙයි තියෙන්නේ, මේ සාරයක් තියෙන්නේ. අලතුරු සාරයක් නේ. එහෙම නැත්තම් පොල් ගහේ තියෙන සාරය නේ. කිතුල් ගහේ තියෙන සාරයක තියෙන්නේ. මම දන්න විදිහට දළදා මාලිගාවටත් ඒ තෙලිච්ච පූජා කිරීම කරනවා නේද? තෙලිච්ච වලින් හදාගත්ත මේ පැණි පූජාවක්ලු ඉස්සර කරේ, දැන් මොකක් හරි හේතුවකින් තෙලිච්ච පූජා කරනවා කියලින්ම. ඕක බීලා බුදුහාමුදුරුවෝ වෙරි වෙලා ඉඳීවි. ලූ කියන වචනේ යටතේක මම කිව්වේ, මං හිතන්නේ ගියපු අය දන්නව ඇති පූජ කරනවනේ නේද? ලූ කියන මේ වචනේ යටතේක තියෙන්නේ එකක් කරනවලු. මේ ඔව් තෙලිජ් ඇහිලා නැහැ. එහෙම වෙන්නේ නැද නේ? අපි තමයි ගණේට වට්ටන්නේ, ගණේ එළියට දාන්නේ. ඔව් නේ, සම්මතේ තමයි ඉතින් නේද? අපි ගණේකට දානවනේ, ඒක ගණේ තමයි. ලෝකේ තියන්නේ තිබෙන්නේ සියල්ල සම්මුතිය. සියල්ල සම්මුතිය. ඒ ගණේට දැම්මොත් ඒ ගණේ තමයි. මේ ගණේට දැම්මොත් මේ ගණේ තමයි. ගණේ තමයි හැටි. සියල්ල සම්මුතියක්. සම්මුතිය කියන්නේ හොඳ දෙයක්ද? නෑ පින්නතුනි, අලිවිමලා කෙළපිටක්සේ එළියට දාන්න ඕන දෙයක්. සත්‍ය දකින්න නම් සම්මුති සත්‍ය තුළ පරමාර්ථ සත්‍යයක් නෑ. පරමාර්ථ සත්‍යයයි සම්මුති සත්‍යයයි අහසයි පොළොවයි වාගේ දුරයි. එහෙම ඉතින් අර කිව්වට අහසයි පොළොවයි වාගේ දුරයි කිව්වොත් එහෙම එකක් නෑනේ. අහස පොළොවේ ඇලිලා තියෙන්නේ. අපි කීමට කියන්නේ අහස ගොඩක් දුරින් තියෙනවා පොළොව තියෙනවා කියලා. කවදාවත් සම්බන්ධ වෙච්ච තැනක් පේන්නේ නැහැ වගේ කියන. නමුත් ඉතින් හැමදෙස්සම අහසයි පොළොව ඇලිලා තියෙන්නේ. අහසේ තමයි මේ පොළොව කැරගෙන්නේ. බුදුහාමුදුරුවෝ ඒ යුගයේම වායුව මත මේක, වායු ගෝලය මත මේක කැරකෙනවා කියලා දේශනා කරා. මේ මහ පොළොව පවතිනවා කියලා දේශනා කරා. පාත්‍රයකින් හැඩේ යුක්ත මේ මහා පොළොව වායු මත කැරගෙනවා කියලා මේ මහා විශ්මිත ඥානය මීට අවුරුදු 2600ක බුදුහාමුදුරු වහන්සේ මේක දැකලා දේශනා කරලා තියෙනවා නම් තාම නෙවරදිව උන්වහන්සේට තිබුණු ඒ පවිත්‍ර ඥානයේ බලයෙන්ම තමයි ඒව දේශනා කරේ. ඒක විශ්මය ජනකයි, පුදුමයි. ලෝකේ ගොඩාක් දෙනෙක් තාම දන්නේ මේ හිරුගේ ක්‍රියාවලිය සහ පෘථුවියේ ක්‍රියාවලිය පැවැත්ම දන්නේ නැහැ, ගොඩාක් දන්නේ. අපේ මී ආත කෙනෙකුත් හිටියා. ඒ මී ආත කිව්වා, අනේ පුතේ මං හිතාගෙන හිටියේ මේ මහ පොළොව ලෑල්ලක් වගේ ඇති කියලා. එහෙම තියෙනවා කියලා හිතාගෙන මං කිව්ව නෑ අත්තම්ම මේක මෙහෙම කැරකෙනවා කියලා. ඊට පස්සේ මං එතන උදාහරණයක් අරගෙන කියලා දුන්නා, මෙන්න මේ ටෝච් එක වගේ මේ ඉර මෙන්න මේ විදියට මෙන්න මෙහෙම කැරගෙනකොට ඕ මේකේ ආලෝකය මෙන්න මේ විදියට වැටෙනවා, එතකොට අපිට දවල් රෑ වෙනවා කියලා ටෝච් එක ගහලා බටු ගෙඩියකින් ලෝක ගෝලේ පෙන්වුවා මම. ඊට නිකම්වත් තාච්චම්ම හිතුවත් දන්නේ පුතේ මේ හිරේ බැටරි බැස්ස දවසට මොකද වෙන්නේ කියලා. ඔය හිරෙත් ගෑස් එකක් තියෙනවා, ඕකත් බැටරි බහිනවා කාලෙකින්. ඒ ඉර මේ මේ අර අර ගහලෝකයක් වගේ මරණයට පත් වෙනවා. ඒක තව අවුරුදු ඊට වඩා කලින් අර තව ගැලක්සි එකක් ඇවිල්ලා මේක හැප්පිලා විනාශ වෙන්න ඉඩ තියෙනවා. නැත්නම් ඒකෙත් තව මිලියන 4කට 5කට තමයි ගෑස් තියෙනවා කියලා කියන්නේ. ඉතින් ඒ කාලෙට ඒ චූටි කාලෙකට කූඹියෙක් වගේ ඉපදිච්ච අපේ ඔළුවල තියෙන කුණු ගොඩවල් බලන්න, සම්මුති කුණු ගොඩවල් කොච්චර තදින් අල්ලන් ඉන්නවද කියලා බලන්න. තමන්ටම තමන් නිග්‍රහ කරගන්න, නිඳා කරගන්න. මෙච්චර මේ ලෝකෝලයක මොනතරම් සම්මුති ගුණ ගොඩව තදින් ගොඩ ගහගෙන තියෙනවද? ඒවයින් ඔළුව අවුල් කරන් තියෙනවද? මේ සියලුම ආයත කියන්නේ බලන්න මේ ලෝකේ තියෙන ලස්සන දකින්නේ නැහැ තමන්ගේ ආගම නිසා, තමන්ගේ ජාතිය නිසා, තමන්ගේ වර්ගයේ කුලය නිසා, තමන්ගේ දේශපාලනික පටු සංකල්ප නිසා. මේ රටේ ඉන්න මිනිස්සුන්ට හුළඟ වැදගත් නැහැ, ඉර වැදගත්ුත් නැහැ, මහ පොළොව වැදගත් නැහැ, ඔක්සිජන් වැදගත් නැහැ, ජලය ටික වැදගත් නැහැ. අපේ මිනිස්සුන්ට වැදගත් ආර්ථික සංවර්ධන වේගය හරිය වැදගත්. ආර්ථික සංවර්ධන වේගය, ජාතිය හරි වැදගත්, ආගම හරි වැදගත්. ඒ ඔක්කොටම වඩා දේශපාලන පක්ෂය හරි වැදගත්. හුස්ම වැදගත් නෑ, ඉරේලිය වැදගත් නෑ. එට චන්ද ඉල්ලුවොත් අපේ ඉන්න පක්ෂ පාට් එක කෙනෙකුයි ඉරයි චන්ද ඉල්ලනවා. අපේ පක්ෂයේ නායකයයි ඉරයි චන්ද ඉල්ලනවා. කාටද දෙන්නේ? ඔක්සිජන් සහ අපේ පක්ෂේ නායකයා ඡන්ද ඉල්ලනවා. කාටද දෙන්නේ? පක්ෂ නායකයාට දෙන්නේ. මහ පොළොවයි අපේ පක්ෂේ නායකයයි, මේ මව්බිමයි, ලංකාවයි පක්ෂේ නායකයා ඉල්ලනවා ඡන්දෙ. කාටද දෙන්නේ? අපේ පක්ෂ නායකයාට. මිනිසුන් දන්නේ තමන්ගේ ආත්මය රැඳී පවතින්නේ වෙන කිසි කෙනෙක් තුළින් නොවේ කියලා. මිනිසුන්ට තේරෙන්නේ මේ ඔක්සිජන් නිසා. මේ ඔක්සිජන් හැමදැනම නැහැ, මේ ගහකොළෙන් නිෂ්පාදනය කරන ඔක්සිජන් වලින් තමයි ජීවත් වෙන්නේ. ගහකොළ නැත්තම් දැන් ඔය කාන්තාර රටවල් වල තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් මොකද්ද? ඔක්සිජන් හිඟයි. ඒ පැත්තට ඔක්සිජන් ඇත්තෙම නැහැ පින්නතුනේ. ඔක්සිජන් යන්නේ මේ පළාත් වලින් තියෙන දෙයින් හුලඟින් හුලන් අර මේ සැරිසැරීම නිසා, සංසරණය වීම නිසා. ඇතැයි මිනිස්සුන්ට ඒ පලාද ජීවත් වෙන්න ඕන. එනිසා සැබෑ ලෝකයේ ප්‍රායෝගික ලෝකයේ ඇත්ත ලෝකයට අපි ගරු කරනවාද? තථාගතත්වය සත්‍ය ඔබ දකිනවද නැත්නම් සංකල්පිත මනක්කල්පිත ලෝකයකද ඔබ ජීවත් වන්නේ? තේරුම් අරගෙන අලුයමලා කෙළඹිඩක් මෙන් මේ මනක්කල්පිත ලෝකයේ සම්මුති ලෝකයේ බැහැර කරා. ඇයි එසේ සම්මුති ලෝකයේ බැහැර කරන්න කියන්නේ? සම්මුති ලෝකයේ තුල තමයි ගැටීම් ගොඩාක් තියෙනවා. සම්මුතියෙන් තමයි ආගම් වශයෙන් බෙදෙන්නේ. සම්මුතියක් නෙමෙයිද? ආගමික ප්‍රභේද කියන්නේ සම්මුතියක් නෙමෙයිද? දැන් මෙතෙන්ට මං ආගම් 10ක 10 දෙනෙක් ගේනවා. 10 දෙනෙක් ගෙනල්ලා පොලිමට හිටවනවා. 10 දෙනා විවිධ ඇඳුම් ඇඳලා ඉඳීවි. විවිධ පාට වලින් ඇඳලා ඉඳීවි. කොහෙන්ද ඒක බෙදුනේ? ඔක්සිජන් වලින්ද? ඉරේලියෙන්ද? මහ පොළොවෙන්ද? ආහාර වලින්ද? ජලයෙන්ද? වාතයෙන්ද? මෙයා මේ ජලයෙන්ද මේ බෙදුනේ? නෑ, කොතෙන්ද බෙදුනේ? දෘෂ්ටියෙන්. මොලේ ප්‍රශ්නයක්. මෙතන ඉන්න පින්නතුන් කොහෙන්ද බෙදුනේ? දෘෂ්ටියෙන්. එන කොහෙවත් නෙමේ බෙදුනේ, දෘෂ්ටියෙන්. එහෙමනම් පිරතුනේ, දෘෂ්ටි නොමැතිව ලෝකය දැකීම මොනතරම් වාසනාවන්තද පින්වන්තද? දෘෂ්ටි නැතුව ලෝකය දැකීම මොනතරම් වාසනාවන්තද පින්වන්තද? මේ දෘෂ්ටිධාරී මනුස්සයාට මේ දෘෂ්ටියක් නැති බව තේරුම් කරලා දෙන්න දෘෂ්ටි මතින්ම, ඉන්ද්‍රිය තුලින්ම ඒක තේරුම් කරලා දෙන්න ගියාට කවදාවත් තේරුම් කරන්න බෑ. ඒ නිසා මේ ලෝකේ සත්‍ය තේරුම් ගන්න කෙනෙක් නැහැ. කිසිම දනක දවසක කෙනෙක් මේක තේරුම් ගන්න. ඒ නිසාම තමයි බුද්ධෝත්පාදෝච දුර්ලභෝ ලෝකස්මින් manussත්ව පරිලාභෝ දුර්ලභෝ. manussවත්ව ප්‍රතිලාභය ලැබෙන්න පින්නතුනේ මේ බුද්ධෝත්පාදයෙන් ලබන ධර්මය ඥානණය වුණොත් විතරයි. නැත්තම් ඒ ඇත්ත ඒ manuss නෙමේ කකුල් දෙකෙන් ඇවිද්දට. කකුල් දෙකෙන් ඇවිද්දට යක්කු, කකුල් දෙකෙන් ඇවිද්දට පෙරේතයෝ, කකුල් දෙකෙන් ඇවිද්දට තිරිසන්නු, කකුල් දෙකෙන් ඇවිද්දට නොයෙකුත් ගති තියෙන උදවිය. වීමල්ලක් ඔලුවට තියාගෙන යන මිනිසාට අපි කියන්නේ වීමල්ලක් ඔලුව ඔසවාගෙන යන තනත්තා කියලා. එහෙම නැත්නම් වී අදින්නා. ලී අදින්නා. කසල අදින්නා. ආදි වශයෙන් ඒ වගේම ඔබ කර තියාගෙන යන දෙයට අනුව ඔබට කියන්න තියෙන්නේ කවුද මොනවද කර තියාගෙන යන දේ. එක කසලා අදින්නේ අදින්නෙක් නම් ඉතින් කසලා අදින්නෙක්. ඉතින් බං මේ විශ්වාසයෙන් බණ කියන්නේ මේ වහල ඔය ඇත්ත නිවැරදි වෙයි කියලා. මන් දන්නෝ මේ ඉන්ද්‍රයන් වලට බැඳිච්ච මනුස්සයන්ට කවදාවත් ගැලවීමක් නැහැ. කවදාවත් සද්ධර්මයේ පිළිපදින්නට ඕ යන්නට අර ඉන්ද්‍රියවති ඉඩ දෙන්නේ නැහැ. ඇලිලම ඉන්නවා ඒ තුළ. ගැලවෙන ඉඩ දෙන්නේම නැහැ. බණ කියන අපිට මිනිය බණ අහන්න එනකොට ගෑණිය ඇවිල්ලා බැනලා යනවා අපිට. මිනිය මහාන වුණොත් එහෙම හාමුදුරුවනේ දරු බවුල බලාගන්නේ කවුද කියලා. ගෑණු කෙනා බණ අහන්න එනකොට මිනිය ඇවිල්ලා බැනලා යනවා අපිට. මේ ගෑණි ගෙදර කිසි වැඩක් කරන්නේ නැහැ, බණ අහන එක විතරයි කරන්නේ කියලා. ඒක ආරිෂෝක් වැඩක් නේද ඒක? ඒ වෙච්ච අවස්ථා තියෙනවා අපිට. ලෝකේ හරිම පුදුමයි, විවිධයි, නානත්ත කායා නානත්ත සංඥා. සංඥා කියන්නේ චින්තනය, දෘෂ්ටිය. බලන්න මහා පුදුමයක්. මෙතන පිරිමි හිටියට පිරිමි එකිනෙකාගෙන් එකිනෙකාට මහා පුදුම විදියට වෙනස් වෙනවනේ. මේ එක වගේ වෙන්නේ නැත්තේයි මේක සිංහල මූණේ ගොඩක් හොඳට දකින්න තියෙන. දැන් අපිට සාමාන්‍ය චයිනීස් මූණේ නහොක දෙගකෝ ඒගොල්ලන්ට පේනෝ ඒක, අපිට පේන්නේ නැති වුණාට ඒ වෙනස. අරගොල්ලන්ටත් පේනවා ඇති අපි වගේ අය ඔක්කොම එක වගේ. මොකද එහෙම තමයි හැටි. නමුත් ඒ අය අතරට ඒක ගොල්ලන්ට තේරෙනවා කෙනා දුරන්න පුළුවන් ක්ෂණිකවම ප්‍රභේදයෙන්. මේක මහා පුදුමයි. එහෙමනම් පිනුතුනේ මේ හැමෙන් නෙමෙයි අපේ මූණ හැදිලා තියෙන්නේ, මනසින්. කෙනෙක්ගේ මූණ බැලුවම කියන්න පුළුවන් එයාගේ මනස. දේශ අධික කෙනා කියන්න බැරිද? කියන්න පුළුවන්. මෝහ අධික කෙනා කියන්න බැරිද? කියන්න පුළුවන්. ප්‍රඥා අධික කෙනා කියන්න බැරිද? මම දකිනවා ඒක එහෙමයි කියලා. මුළු ශරීරයෙන්ම එයාගේ විදහා පෙන්වන්නේ එයාගේ තිබෙන්නා වූ එහෙනම්. එහෙනම් ශරීරයේ සැදී තින්නේ සමින්නව මනසින්. මූණ සැදී තිබෙන්නේ සමින්නව මනසින්. කමෙන් නෙමේ. එහෙනම් ඔබට මනස බලන්න ඕන නම් දවසට පැය භාගයක් මූණ දිහා බලන් ඉන්න. කණ්ණාඩියක් තියලා පුහුණු වෙන කාලේ ධර්මයේ ප්‍රගුණ කරන කාලේ මම එහෙම කරලා තියෙනවා. මූණ දිහා බලන් ඉන්න. එයත් එක කතා කරලා තියෙනවා, කොහොමද? ඔබ කතා කරන්න ඔබත් එක්ක. ඔබේ මූණ ඔබට සම්පූර්ණයෙන්ම කියලා දෙයි ඔබ කවුද කියලා. ඔබ පුජ්‍යලයන් අතර ශ්‍රේෂ්ඨයෙක් වෙන්න පුළුවන්. දැන් ජනාධිපති හරි වෙන්න පුළුවන්. කවුරු අතරද ශ්‍රේෂ්ඨ වෙන්නේ? මිනිස්සු අතර. රිලව් අතරද? නෑ, රිලව් ගණන් ගන්නෑ ජනාධිපති. කතරගම හරි කියපු වෙලාවට කර අනේ අපේ ජනාධිපතිතුමා එල්ලි ඉන්නවා කියලා බලන්න එනවද? රිලව් එහෙමන්නේ. ඈ ඔව් ඒක තමයි. ඇඟිලි සැලකුණොත් එක වගේ දෙකක් නෑ. එහෙමනම් අපි අපිත් මේ මේ ලොකු වෙලා ඉන්නේ, ලොක්ක වෙලා ඉන්නේ කාටද? සමහර නෝනලා ලොක්ක වෙලා ඉන්නේ වෙන කාටවත් නෙමෙයි, ගෙදරට. සමහර මාතෘ ලොක්ක වෙලා ඉන්නේ ගෙදරට. ඉතින් නිලයක් තලයක් ගත්තාම යම් කිසි ඕ එතනින් පල්ලෙහා ඉන්න අයට ලොක්ක වෙනවා. එහෙනම් සම්මුති මිනිස් ප්‍රජාව තුළ ප්‍රධානීක වීම. ප්‍රජාවකට ප්‍රධානීක වීම ස්වල්ප වශයෙන් හරි විශාල වශයෙන් හරි. ඉතින් මම නම් කියන්න කැමති, මම නම් එක මිනිස්සෙක්ගේවත් ප්‍රධානීක නෙමෙයි. මං ඔය ඇත්තන්ගේ ප්‍රධානීකේම නෙමෙයි. ඔය ඇත්තන්ගේ දේශකයාත් මම නෙමෙයි. මම ඔය ඇත්තන්ගේ ගුරුවරයෙක් නෙමෙයි. මම ඇත්ත වශයෙන්ම බණකාරයෙක් ගුරුවරයෙක් නෙමෙයි. මම බණ කියන්න දන්නේ නැහැ. මේ කියනේවත් බණ නෙමෙයි. එක්කෙනෙකුට පරම වූ ශ්‍රී සද්ධර්මය, තව කෙනෙකුට පරම විකෘතිය වූ අවඩදාය වූ නිෂ්ඵල වූ වචන ටික. දැස ඇත්තෙකුට වටිනා මැණිකක්, මහා වටිනා උදයක්. අන්ධයෙකුට වටිනා මැණිකක්, තවත් ගල් ගෙඩියක් පමණයි. එහෙනම් මේවා නිෂ්ඵල විදියට දකින්නා වූ සමාජයේ පිළිබඳව අපිට දකින්න තියෙන්නේ අපගේ තියෙන මේ රත්නයේ, ධර්ම රත්නයේ අඩුව නොවේ, ඔවුන්ගේ තිබෙන අන්ධ භාවයයි. ඔවුන්ගේ තිබෙනා වූ අන්ධ භාවයට අපි කවරක් කරම්ද? කරන්න දෙයක් නැහැ. ඒ නිසා මෙතන ඉන්න පින්නතුන්ට මම මේ කියනවත් නෙමෙයි, ලෝකේ ඉන්න අයට කියනවත් නෙමෙයි, හැමෝටම පිළිගන්න කියන අයත් නෙමෙයි. ඥානවන්තයෝ සිටින්නම් අසත්වා සාධන ගණිත්වා, හොඳයි නම් පිළිපදිත්වා, පිළිපැද අර්ථ ධර්ම නිරුත්ති ඕ පාල කර ගනිත්වා. ඊට පස්සේ ඒ තුළ ප්‍රතිපත්ති තුළ තමන් මොන තරම් සහනයක් විඳීද. එනිසා මේ මානසික සහනය ලබන දෙයක් වෙනතුනේ සද්ධර්මය. මේක කරන්න දෙයකුත් නෑ, නොකරන්න දෙයකුත් නෑ, අහන්න දෙයකුත් නෑ, බලන්න දෙයකුත් නෑ. සියලු සංස්කාරකයන්ගේ අනිත්‍යතාවය පැහැදිලි කිරීමක් පමණයි මේ දේශනාවන් තුළ තිබෙන්නේ. මොහොතක් බලන්නකෝ ඒ වචනේම විමර්ශනය කරලා ඒ පද ටික. ඉන්ද්‍රියවතීට ඕක තේරෙන්නේ නෑ. ඉන්ද්‍රියවතී කිව්වේ ඉන්ද්‍රිය ඥානය. ඉන්ද්‍රිය ඥානයට ඕක තේරෙන්නේ නෑ. විශේෂ ඥානයක් තියෙන අයටම පවණයි ඕක තේරෙන්නේ. ඕක ස්වාමීන් වහන්සේලාට තේරෙන්නේ නැහැ. ඕක උපාසකයන්ට උපාසිකාවන්ට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන ඉන්නේ උපාසකයෝ උපාසිකාවෝ විද ඒ උපාසක කියලා කියන්නේ තුරුණුවන් ඇසුරු කරන කියන අදහසේ පාසනය කිරීම. උපස්ථායක කියලා කියන්නේ උපකාර කරන්නාට, උදව් කරන්නාට. එමනම් ධර්මයේ උපදේශය ලබන්නා, පිළිපදින්නා, උපස්ථානය ලබන්න උපාසක උපාසිකා. තේරෙන්නේ නැතිකමට තියෙන එකම ඖෂධය තමයි විදර්ශනාව. තේරෙන්නේ නැතිකමට තියෙන එකම ඖෂධය තමයි විදර්ශනාව. කෙනෙක් අහනවා නම් අනේ හැමෝටම මට තේරෙන්නේ නැහැ. ඕකම තමයි කියන්නේ. එතකොට මොකද තියෙන ඖෂධය? ඒ ලෙඩේට තියෙන ඖෂධය තමයි විදර්ශනාව. කොහොමද විදර්ශනා කරන්නේ? කල්පනා කරන්නේ. අපි නොයෙකුත් ඔය අනිත් අයට පොඩි පොඩි උගුල් ඇද්දේ, ඒ වගේම හොඳට අහුවෙන්නේ නැති වෙන්න බොරු කිව්වේ. කොහොම විදර්ශනාවක් දාලාද කිව්වේ? සමහර බොරු අහුණා. මොකද විදර්ශනාව අප්සර්. අහුකොන් තියලා බොරුව කියනවා, එතකොට අහුවෙනවා. අහුකෝන් නැතුව හැම පැත්තෙන්ම පූර්ණේ කරලා බොරුවක් කිව්වනම් අහුුනේත් නෑ. එහෙම තියන නේද ජීවිතේ අද්දැකේ? එහෙම බොරු කියම වාස්තා ඕන තරම් දෙන. ඒක පටන් ගන්න ඉස්කෝලේ යන කාලෙමයි. ඒක එක්ක හිතලා, එහෙම නැත්නම් යාළුවෝගේ කට්ටියක් නිසා එක්ක තියනවා. අපිත් එහෙම කරලා තියෙන බොරු කියලා තියෙන. එනම් බොරු කියන්න විදර්ශනා කළා. සමහර වෙලාවට අනුන්ට විපත් සලසන්නත් විදර්ශනාවක් කළා. සමහර අය තමන්ගේ දියුණුව ඇති කරගන්න යහපත උදෙසාත් විදර්ශනාවක් කළා. සමහර උදවිය ඇත්තෙන්ම අනුන්ගේ විපත වගේම යහපත සඳහාත් විදර්ශනා කරනවා. යහපත වෙනුවෙනුත් විදර්ශනා කළා. ඒ වගේම තමන් සත්‍ය අවබෝධ කරගන්න විදර්ශනා කරන්න ඕන. මම මේ මෙතෙන්ට මේ මගේ බුද්ධිය මෙතෙන්ට ඥාණය මම පමුණවා ගන්නේ කොහොමද? අපි දන්නෝ දාන් ලෑල්ලේ ඉස්සරහට ගෙනියන්න දන්නෝ. චෙස් බෝඩ් එකේ ඉස්සරහට ගෙනියන්න දන්නෝ. ඒ වගේම ඔබේ ප්‍රඥාව ඉස්සරහට ගෙනියන්නත් දැනගන්න ඕන. ප්‍රඥාව වැරදි තැනින් ඇද්දොත් ඉත්ත කැපුණා. වින් කරන්න බැරි වෙනවා. දැන් දාම් බෝඩ් එකක උනත් නේද කීයෙන් කී දෙනාද දිනන්නේ නේ? චෙස් බෝඩ් එකක් කීයෙන් කී දෙනාද දිනන්නේ? කැරම් බෝඩ් එකක කීයෙන් කී දෙනාද දිනන්නේ? සමහර අය දක්ෂයා එක දිගට දිනනවා. මම කියන්නේ මේ චෙස් කැරම් දාම් අදින්න පුළුවන් අයට ඒවයි වින් කරන අයට මේක වින් කරන්න පුළුවන් කියලා. ඒක වින් කරන්නේ ඒක වෙන කතාවක්. ඒකේ තියෙන වෙනම ලෞකික වැඩ පිළිවෙලා. තේරෙනා නේද? ඒකේ තියෙන ලෞකික වැඩ පිළිවෙලා. ඒකේ තියෙන කපටිකම. ඒකේ තියෙන මැජික් එක. සූක්ෂම ආකාරයේ මානසික බලපෑමක් තුලින් කරන අඳුරු භාගයක් තුලින් කරන මැජික් එකක් තියෙන එක ඇතුලේ. මුලා කිරීමක් තුලින් ලබන්නා වූ දේ. එහෙම නෙමෙයිද කරන්නේ? දාඟ දීදි කරන්නේ අනිත් කෙනා මුලා කරන එක නෙමෙයිද? එයා එක ඉත්තෙක් අල්ලලා එක කපන්න තියලා මුලා කරනවා. මුලා කරලා එයා තව ඉත්තු ගහනක් කපා ගන්නවා. ඕකම තමයි අනිකුත් රටවල් වල රජවරු ළඟ දේශපාලකයෝ ළඟ තියෙන්නේ. ඕකම තමයි දාන් ඇදිල්ල තමයි තියෙන්නේ. රටවල් අතර තියෙන්නේත් එහෙමයි. මේ නිවනට කරන විදර්ශනාව හරි අපූරු වෙන්නේ පින්නතුනේ. මේක ඥානගෝචර දෙයක්, ලෝකෝත්තර දෙයක්, ලෞකික දෙයක් නොවේ. ඒ නිසා ලෞකිකව බලන ඕනෑම කෙනෙක් සද්ධර්මයට වෛර කරන්න හේතුව ඕක. මේක ඉන්ද්‍රිය ඥාණයට තේරෙන්නේ නැති, ගෝචර වෙන්නේ නැති, ගණන් හදලා උත්තරයක් ගන්න බැරි උත්තරයක්. අපිට ඕනම දෙයක් වර්ගඵලයේ ගන්න පුළුවන්. මේ නිවනේ එහෙම වර්ගඵලයක් ගන්න බෑ. ඒක එන්නේ මොකද්ද? අශේෂ. අශේෂ. එතකොට කොහොමද අශේෂ කියන එක ගන්නෙ? ශේෂ කියන එක දන්නවනේ නේද? බැංකු පොත් පාවිච්චි කරනවනේ. ඒකේ ගහලා තියෙනවා යට ශේෂය කියලා එකක්. එතකොට ඒක මොකද්ද කියන්නේ ශේෂය කියන එකෙන්? ඉතිරිය. ඔබ ගත්ත මුදල මෙච්චරයි, දැනට ඉතුරු මුදල මෙච්චරයි කියලා තියෙනවා ශේෂය. අශේෂ කියන්නේ ඉතුරු නැහැ. අශේෂයි. දැන් අශේෂ දෙයක් කියන්නේ කොහොමද? ඔබ ඒක වටහා ගන්න. හැබැයි ඉන්ද්‍රියන් වලට බැඳිලා ඉන්නකම් මෙතේ මේ මේ ලෝකෝත්තර මේ අශේෂ මාර්ගයට එන්න හම්බෙන්නේ නැහැ. ඔයත්තන්ගේ ඔළුව තියෙන්නේ මහ බඹා මමා පොළුව වලන්ට තියෙන්නේ බුදුහාමුදුරුවෝ දීපු ඔළුව නෙමෙයි. මහ බඹා දීපු ඔළුව. ඒ කියන්නේ මහ බඹා කියන්නේ මහා බ්‍රහ්මයා. එහෙම නැත්නම් ලෝ මමාපෑ ගෝඩ් හරි ඔය අල්ලා හරි කවුරු හරි කියන්නේ ඔය ඔය සිද්ධාන්තයටම තමයි. එයා දීපු ඔළුව තමයි ඔයලා ඇත්තන්ට ඔය තියෙන්නේ. ඒ ඔළුවෙන් බැලුවට මහ බබාට පේන්නේ බුදුහාමුදුරු උපදින්නටත් කලින් ලෝකෙ මවල තිබ්බේ කවුද? මහා බ්‍රහ්මයා. ඊට පස්සේ කාලයක් බුද්ධ කාලයෙන් පස්සේ ටිකක් ආවට පස්සේ ලෝකෙ මැව්ව. දැන් 2019 වසරකට කලින් මැව්වා. කවුද මැව්වේ? ගෝඩ් මැව්වා. ඊට පස්සේ දැන් අවුරුදු 1600ද 700ද වෙන්නේ. ඊට පස්සේ මැව්වා. ඊටත් පස්සේ තමයි අල්ලා මවලා තියෙන්නේ. ඈ අල්ලා මවලා තියෙන. දැන් මේ බුදුහාමුදුරු කාලෙන් අල්ලා උපදින්නත් කලින් බුදුහාමුදුරු ඇවිල්ලා ගිහිල්ලා ලංකාවට. පස්සේ තමයි අල්ලා ඇවිල්ලා මවලා තියෙන්නේ. ඉතින් මේ මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන මේ හුට්ටප්පර විනාශ කරන්නේ කොහොමද? එක එක විකාර විනා මේ දේවල් කොහොමද නැති කරන්නේ කියලා හිතන්න අමාරුයිනේ. ඔළුව විනාශ කරලා තියෙන මිනිස්සුන්ගේ මිත්‍යා දෘෂ්ටියේ තදින් මේකේ අලවලා මිනිස්සුන්ට වෙන දෙයක් හිතන්න බැරි මට්ටමට මිනිස්සු අන්ධ කළා. ඒ නිකම්ම නෙමෙයි අන්ධ කරන්නේ, කාමයන් වලින් අන්ධ කරලා තියෙන්නේ. වස්තුකාමය, ක්ලේශකාමය දීලා. එතකොට බුද්ධාගම නම් හරි නෑ, එහෙම නෙමෙයි කියලා ඔබට හිතනවා ඇති නෑ. බුද්ධාගමත් එහෙමයි, බෞද්ධය අන්ධ කරනවා. සුමන සුජාතා පත්මා යසෝදරාවට වැනි, මහාලතා පළඳනා වැනි, අනේ පිළි සිටුතුමන්ට වැනි, මහා ධනස්කන්ධය ධන සිටුවරුන්ට මෙන්ද ලැබේවා කියලා මොකද්ද කියන්නේ? ලෝභයෙන් ද්වේෂයෙන් කාමයෙන් අන්ධ කරනවා නෙමෙයිද? බුදුහාමුදුරුවෝ මේ ධනස්කන්ධ පෙන්වුවේ සර්පෙක් වෙනි. ඇයි? එහෙම තමයි ඉරිසියයි. දැන් කාට හරි කිව්වොත් එහෙම, ඔය තියෙන යාන වාහන හරි මොනවා හරි තියෙන මේව මගේ කියලා කිව්වොත් එහෙම අනිත් එකට මොකද ඉන්නේ? ඉරිසියාව හට ගන්න. ලීස් ද කෑෂ් ද කියලා අහන්නේ ඒකනේ. කෑෂ් වුණත් ලීස් කියලා කියන්න ඕනේ වෙලාවට. තේරෙන්නේ? ඒක එහෙම තමයි. සර්පෙක් වෙන්නේ මේ ලෝකෙ හැමෝම ආස කරන ඒ වස්තුකාම වලට. ඒකටමයි ඊර්ෂ්‍යා කරන්නේ. දැන් මං අනුන්ගේ වාහනයක හරි ගියහම මිනිස්සුන්ට හුස්ම ගන්න බැරුව හිට වෙලා ඉන්න වෙලාවල් අහනවා. ඒ ඇවිල්ලා අහනවා, ඉතින් ආම්දුරංගේද වාහනේ? නෑ, මේ අපේ මහත්තයගේ. කම් මේ ගමනක් යන්න ඉල්ලා. ඒක නිසා ඇයි මේ මේ වස්තුන් පස්සේ මේ කාමයන් පස්සේ මේ මිනිස්සු හබා යන නිසා මේ 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 ඔක්කොම මේ මේවට හරි ගිජුයි. මිනිස්සු මේ දුවන්නේ, මේ දුවගෙන 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 යන්නේ ලෞකික දේවල් ගොඩ ගහ ගන්න මිසක් මේ ලෝකෝත්තර දේ ගොඩ ගහ ගන්න මහන්සි වෙනවා හරි අඩුයි. මෙතන ඉන්න පින්නතුන් අතරත් ඒ වීරිය, ඒ සතර සම්‍යක් ප්‍රදානය නිවනට 100ට කීයක් තියෙන අය ඉන්නවද කියන එක ගැන තම තමන් හිතන්න ඕන. ඉතින් මගේ වගකීම, මගේ ජොබ් එක හැටියට මම දන්න දේ, මා හැකි පමණින් මා වටහාගත් පරිදි මම ඉතින් කියනවා. මේක තේරුම් ගන්නේ දසලක්ෂයකට එක්කෙනෙක් වේවි. දසලක්ෂයකට එක්කෙනෙක් වේවි. ඒ එක්කෙනා වෙනුවෙන් අපි මේක කියලා තියෙනවා. මෙතන අයටම මේක තේරුම් ගන්න ඕන මේ කියලා මම කියන්නේ. ඔබට තේරුම් ගන්න අවශ්‍ය නැත්තම් අපිට ඒක කෑ ගහලා ඔබ තේරුම් කරවන්න බෑ. මොකද ලෙඩාට වුමනා නැත්තම් තුවාලේ සනීප කරගන්න දොස්තර මහත්තයා මොකද ගෙවල් වලට ඇවිල්ලා එලවල බෙහෙත් දානවා? ඕ කැමැත්තෙන් අයින් වෙලා මේ රෝහලෙන් ඩිස්චාර්ජ් වෙලා යනවා කියලා අසංගල්ල යන්න පුළුවන් නේ. නෑ එතන කවුරුත් මෙතන බනවල් ඇහුවේ නෑනේ. මේ නිසා මේ ඉමේ යන්න, ඒ නිසා යන්න පුළුවන්. මොකද්ද ඔහොම බන්නේ බන 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 කියන පොඩ්ඩක් ඉන්න. තමන්ගේ සිත දිහා තමන් බලාගෙන සිටින්න. තමන්ගේ කය දිහා තමන් බලාගෙන සිටින්න. තමන්ගේ චිත්ත වේදනා දෙස තමන් බලාගෙන සිටින්න. ධර්මයෙන් කියා දෙන ස්වරූප සංස්කාර සංස්කාරකයන්ගේ නිරෝධය විදසුන් නුවණින් බලා සිටින්න. මේ ටික පූර්ණේ වෙනකොට පින්නතුනේ සතර සතිපට්ඨානේ එතන වැඩෙනවා. සතර සතිපට්ඨානේ වැඩෙනවා. හොඳ වුණත් නරක් වුණත් විශ්ෂිප්ත වුණත් ඔබ හඳුනාගන්නේ ඔබේම සිත. හොඳ අවබෝධයකින් යුක්ත වෙද මහත්තෙක් වගේ තමයි පින්නතුනේ හොඳ ධර්මඥානයකින් යුක්ත විදසුන්දාරියා. ඒ වෙද මහත්තයට ගෙනල්ල දුන්නොත් එහෙම එඬරු කොළ කියලා වෙන කොළ වර්ගයක් එයා ප්‍රතික්ෂේප කරන. මේ එඬරු කොළ නෙමේ, මේ වෙන කොළ වර්ගයක්. මේ පාවට්ටා කොළ කියලා වෙන මොනවා හරි ගෙනල්ල දුන්නොත් ඔව් මේ පාවට්ටා නොව ඒ වෙන කොළ වර්ගයක කියලා ප්‍රතික්ෂේප කරනවා. ඉතින් හරි විදසුන් නුවණක් තියෙන්න ඕන. ඒ කියන්නේ ඔබට නිර්වාණය කියන එක මුල් කරගත්ත මුල් නුවණක් ඥානයක් තියෙන්න ඕන. නිර්වාණ ඥාන දර්ශනයක් තියෙන්න ඕන. ඒ නිර්වාණ දාන දර්ශනය තුල පදනම් වෙලයි බුදුහාමුදුරුව හරියට ඒ තුල වැඩ සිටියේ. ඒ ඉදි මාරය නොයෙකුත් දේවල් ගෙනල්ල දුන්න නිවන වගේවා. හැබැයි බාරගත්තේ නෑ එකක්වත්. නිවනට විරුද්ධ දේවල් ගෙනල්ල දුන්නා, විරුද්ධ දේවල් බාරගත්තෙත් නෑ. නිවන වගේ දේවල් ගෙනල්ල දුන්නා, ඒව බාරගත්තෙත් නෑ. ලෞකික ලෝකේ මොනම හරි විදියකින් ඔබ ඔබව ගන්න පුළුවන් කෙනෙක් නම් මාරයා ඒ දේ ඔබට දීලා ඔබ ලෞකික ලෝකයට ගන්නවා. නේද? මාර්යා බොබෝ ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමයට ගන්නවා. දැන් අපි හිතමුකෝ නිවන් දකින්න යන ගුවන් යානය මේ ධර්මශාලාවයි කියලා හිතමුකෝ. මේ ධර්මශාලාවෙන් එළියට බස්ස ගන්න ඕනා වෙනවා මාරයට කවුරු හරි. එක්කෙනෙකුට අදහසක් දෙනවා ගෙදරට හොරු බැනලා කියලා. තව තමන්ගේ ගෙවල් වලට හොරු බැනලායි කියලා අරජ්‍යයක් ආවොත් එම ටක් ගාලා ඉක්මනින් එළියට පැනලා යනයි කොල්ලන් අත උස්සන්. අවුරුද්ද නේ බලන්න ඕන. එහෙමත් නැත්නම් ওই වැඩසටහනට යන්න එපා. ඊට වඩා හොඳ වැඩසටහනක් අහවල් තැන තියෙනවා. අය මුලා කිරීම සඳහා ඕනම පාක්ෂිකයෙක් හැටිනේ තම තමන්ගේ අර කණ්ඩායම් ගෝත්‍රයට එකතු වුණාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ඒ කෙනාව බුදු වෙලා වගේ අදහන්නේ කියන්නේ එන්න එහෙම කියලා කියනවා. ඒ ඇටි තමන්ගේ කණ්ඩායමේ හාමුදුරුවෝ තමන්ගේ කණ්ඩායමේ ප්‍රධානියා හරි විශ්මය ජනකයි ඒගොල්ලන්ට. ඉතින් හරි ලොකුයි. එහෙම කියලා අඬ ගහනවා මාර්යා. මේ අවුයි නෙමේ හරි දවසට දෙන්න නිවන් දකින්න ඕවා වරියන්නේ කියලා අඬ ගහනවා. ඒකට ඒකටත් යන කට්ටිය අනිවාර්යෙන් මෙතනින් කොටසක් යනවා. අර හොරු බැන්නයි කිව්වමත් යනවා. මට පේනවා යන කට්ටිය. වරමයි කිව්වමත් යනවා. මොකද මේ නිවන් දකින්නේ හදිස්සියනේ දෙන්නේ. අර අර මේ මෙහෙ වගේ තමයි. අර පංචිකාවත්තට ගියා වගේ තමයි. මොනවද මාත්‍යාව යන්නේ? මේ පොඩි නට් එකක් කෑල්ලක් අයියෝ මහත්තයා කියන්න පෙන්න යන්න මාව කියලා කියලා එක්කයි යනවා. එක්කන් ගිහිල්ලා කොහේ හරි අස්සක මුල්ලක මිනිහාගේ හැටි දැනගත්තොත් පෝස් එකක් සුද්ධ කරගෙන ඕ ID එක විතරක් අතර දීලා ඵලයක් කියලා යවනන්න. මේ වගේ වෙන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් අර ඒ කියන්නම් වල එහෙ මෙහෙ දුවගෙන යන මිනිස්සුන්ට ඒක තමයි මාර්යාගේ ස්වභාවය කියනවා. එහෙම තමයි. ඒක ඒක අතකින් ඒක අසරණ භාවය. හැබැයි සද්ධර්මයේ හරියට නුවණට වැටහිලා තියෙනවනම් මම් බොන ළිඳේ වතුර මට පිරිසුදු නම් එහා ළිඳේ වතුර හොඳයි කිව්වට කිව්වහම මම ඒකට දුවගෙන යන්න උවමනා නෑ. ඒ තමයි පිරිසුදු මේ වතුර තමයි බොනවනම් ඒ ප්‍රශ්නයක් නෙමෙයි. ඊළඟට මාරේ ඇවිල්ලා ඔයාට මුදල් හරි තනතුරක් හරි මොනවහරි දෙයක් දීලා අඬ ගහනවා නිවනින් බහැර වෙන්න ධර්මයෙන් බහැර වෙන්න කියලා. පස්සේ ධර්මයේ දකින්න පුළුවන් කියන එක කියන්නත් ඉඩ තියෙනවා. ඒකටත් බහැර වෙනවද නැද්ද? හරියට අර පාර්ලිමේන්තුවේ ඇමතිවරු සල්ලි වලට ගන්නවා වගේ කෝටි 5යි කියලා ලංසුව දානවා. බෑ මාරු වෙන්නේ නැහැ. කෝටි ඕ 10යි කියලා ලංසුව දානවා. බෑ කෝටි 30යි. මේ ජීවිතේ අපේ මිනිස්සු දකින්නෙත් නැති ගණන්. නමුත් හැමතිවරේගේ වටිනාකම් නේද? කෝටි 35යි. කෝටි 35යි වගේ ගණන් වලට ගිහිල්ලා දෙනවා. කෝටි 50යි. කෝටි 1500ක් හරි කිව්වොත් එහෙම ඇත්තටම අපිට කෝටි 1500ක් දෙන්නම් කිව්වොත් නිවම්ම ගෑන්න එපා. කෝටි 1500ක් දෙන්නම් කිව්වොත් මාරය ඇවිල්ලා මාරය නෙවෙයි සායිනාද ඔසාමා බිල්ලාඩන් කිව්වත් මම යනවා. මේ තියෙන ප්‍රශ්නයි අර මේව ඔක්කොම ලියාගෙන ලස්සනට මගේ වැරදි කරගන්න පුළුවන්නේ. මඩ මාරය නෙමෙයි ඊට වඩා මලපරේතියෙක් එක්කුණක් කවන්නේ. ඌ හොඳයි එදා ඉඳලා. එහෙමද නැද්ද? මේ වෙනකොට විනෝදනේ මේ ලෝකේ සත්‍ය කතා කරන්නේ නැහැ. පුජ්‍යලයෝ කතා කරන්නේත් නැහැ. පුජ්‍යලයෝ වැඩ කරන්නේත් නැහැ. වැඩ කරන්නේ මොනවද? සල්ලි. ලෝකේ පාලනය කරන්නේ දේශපාලකයෝ නොවේ. ලෝකේ පාලනය කරන්නේ මැති ඇමතිවරු නොවේ. ලෝකේ පාලනය කරන්නේ ඩොලර්ස්. ලෝකේ පාලනය කරන්නේ සල්ලි. එවනම් කියන්නකෝ ඔය කාට හරි දවසක් හරි වැටුප් නැතුව වැඩ කරන්න කියලා. අම්මා තාත්තා දරුවන්ට සේවය කරන්නේ බලාපොරොත්තු ඇතුවද නැතුවද? බලාපොරොත්තුවක් තියෙනවා වයසට ගියාම බලාගනිමු කියලා. බලාගන්න නැති එක වෙනම කතාවක්. බලාගනි කියලා විශ්වාසයක් තියෙනවා. ඒත් මිනිස්සු මේ හැම පතන සිහිනයක්ම අවසානයේ මොකද වෙන්නේ? හැබෑවක් ලෙස හැමතිස්සෙම දකින්න දේ අවසානයේ සිහිනයක් බවට පත් වෙනව අවදි වෙච්ච ගමන්. හැබැයි හීනේ දකිද්දි හීනේ හීනයක්ද? නෑ, හීනේ ඇත්තක්. එහෙනම් මේ ලෝකෙ මේ ඉන්න මිනිස්සුන්ට මේක ඇත්තයි කියලා තේරෙන්නේ ඇයි? ඔවුන් තාම සිහිනේ තුල ජීවත් වෙන නිසා. ඔවුන් සිහිනෙන් කවදා හෝ අවදි වූ පසුවයි දන්නේ මම මොනතරම් හීනකද හිටියේ කියලා. ඒ නිසා පින්නතුනේ මේ පුජ්‍යල මමත්වයේ තියෙනකොට පුජ්‍යල මමත්වයේ නිසා තමන්ගේ සියදිවි හානි කරගන්නවා. ඒකත් පුජ්‍යල මමත්වයේ නිසා. පුජ්‍යල මමත්වය නිසා අනුන්ගේ ජීවිත හානි කරනවා. ඒකත් පුජ්‍යල මමත්වය නිසා. පුජ්‍යල මමත්වය නිසා තව ලෝකයන් වල සම්පත් බලාපොරොත්තුෙන් දිවි හානි කරගන්නවා. ඒකත් පුජ්‍යල මමත්වය නිසා. දැන් මේ බුද්ධ කාලයේ තිබුණා එක ආගමක ගින්නට පැනලා මැරුණාම එයාට ලබන ආත්මයක් නැහැ කියලා. එතකොට මිනිස්සු අවසාන කාලේ මොකද වෙන්නේ? ගින්නට පැනලා මැරුණා. එතකොට ආත්මයක් නැහැ කියලා. බුද්ධ කාලේ මොන තරම් පරීක්ෂණ කරලා තියෙනවද සමහර උදවිය කියලා බැලුවහම බුද්ධ කාලේ බුදුහාමුදුරු නෙමෙයි වෙන ආගමිකයෝ හරි පුදුම හිතනවා. ඒක මිනිස්සෙක් තව භවයක් තියෙනවද කියලා බලන්න ඒක මිනිහෙක් කලගෙඩියක දාලා වහලා මැරුවා. හොඳට බලාගෙන හිටියා මේ කලගෙඩියෙන් මොකක් හරි එකක් පිට වෙලා යනවද කියලා. එහෙම දෙයක් පිට වෙලා යනවා මම දැක්කේ නෑ. ඒ නිසා ලබන ආත්මයක් නෑ කිව්වා. ලබන ආත්මය මේ ආත්මෙමයි කියලා කියන්න බෑ. දැන් මේ අර පහන් දැල්ල අපි මේ බුදුන් වහන්සේ ආරම්භ කරපු පහන් දැල්ල දර දෙන්නේ නෑනේ. දැල්ලක් හැමදෙස්සෙම ෂය වෙනවා, ෂය වෙවි අලුත් වෙනවා, ෂය වෙවි අලුත් වෙනවා. ඒකට ඒකත් නෙමෙයි වෙනෙහිකුත්. ඔගයි බුද්ධානුශාසනාව. මේ පංචස්කන්ධයේ කිසිම යමක් එහා පංචස්කන්ධයට නොවන බැවින් මේ සත්වයා නොවේ. චිත්ත වේදී එකක් නැර එකක් නොසිඳ පවත්නා හේයින් වෙනත් සත්වයකුත් නොවේ කියන මේ ගැඹුරු සිද්ධාන්තය. එතකොට ගන්න එපා ආත්මවාදයෙන් අනාත්මවාදයෙන් ගන්න එපා. මේක විද්‍යාත්මකව ගන්න. දැන් පිටුතුම් බලන්නකො හරි අපූරු දෙයක් තියෙනවා. දැන් අපේ සෙල්ෆෝන්ස් වලින් මේ ෆොටෝ යවන්න පුළුවන්. මෙහි ඉඳලා ෆොටෝ එක යවුවාම ඒ විදිහටම ඒ ෆොටෝ එකේ හට යනවා. ඒ ෆොටෝ එකේ හුම් ලැබෙනවා. අර වර්ණ අර ෆොටෝ එකක් මෙහෙම ආවද? මෙයා මේ අභ්‍යවකාශයේ පාවෙලා මේ ෆොටෝ එක ආවද? ඈ කොහොමද ෆොටෝ එක ආවේ ඔබේ ෆෝන් එකට? දැන් මේ ඡායාරූපයක් තියෙනවනේ, මේක තියෙනවා පින්නතුනේ, මේක කොටස් වශයෙන් බෙදෙනවා. මේ ඉදිකටු තුඩවල් ගන්නට මේක කොටස් වශයෙන් බෙදිලා තියෙන්නේ. මේක ඒ කොටස් වල හැම එකටම කුඩා දත්තයක් තියෙනවා. ඒ දත්තවල වර්ණ රටා නිර්මාණය වෙනවා. ඒ කොටසට අයිති ඒ වර්ණ රටාව නිර්මාණය වෙනවා. ආන්න ඒ වගේ තමයි හරින් සංකේත ගොඩක් එනවා. ඒ සංකේත ගොඩ මේ තැන්වල අර කුඩා සියුම් මිලියන ගානක ඉදිකටු සිදුරු වගේ දත්වලට ක්‍රියාත්මක වෙනකොට අතන රූපේ මෙතන ඇඳෙනවා. ඒ රූපෙත් නෙමේ ආවේ, හැබැයි වෙනත් රූපයකුත් නෙමේ දැන්. ඒ රූපයෙන් එවපු විද්‍යුත් දත්වලින් මෙතන චිත්‍ර රටාව මැවිලා තියෙනවා. එහෙම නැත්නම් මේම කරන්නත් පුළුවන්. අපි මෙහෙන් යවනවා මුදල් අනකරයක්. හරි, ඔය මොනවා තැපෑලෙන් යවන මුදල් ක්‍රමවේදයක් තියෙන. හරි, අපි බැංකුවක යවනවා කියමුකෝ. අපි මෙහෙ ඉඳලා අපි යවනවා ලෝක බෝලේ හා පැත්තේ ඉන්න කෙනෙකුට රුපියල් 1000ක් ඩොලර් එකක් යවනවා. අපි මේ බැංකුවට ගිහිල්ලා ඩොලර් එකක් දානවා. ඒකෝ එහා පැත්තේ ලෝක බෝලේ ඉන්න එක්කෙනාට ඩොලර් එකක් හම්බ වෙනවා. එතකොට අපි ඇහුවොත් එහෙම මෙහෙන් දාපු ඩොලර් එකද රුපියල්ද එයාට එහින් හම්බ වෙන්නේ නැහනේ, අගයක් විතරයි. ආන් ඒ වගේ විනුතුනේ මේ මනසේ අවසාන හම්බෙන්නේ මොකද? යම්කිසි ඕ ශක්ති ධාරාව පවර් එකක් අඩින වටිනාකමක් විතරයි. හැබැයි ඒක නෙමෙයි, වෙනෙහිකුත් නෙමෙයි. ඒකට අගය තමයි හම්බ වුනේ. අර්ථ නොදැන, ධර්ම නොදැන, තදින් ඒක තේරුම් අරගන්න නැතුව අපේ සමාජය ගාථා පිරිත් පොත් පරිහරණය කිරීම ලොකු දුර්වලතාවයක්. දැන් අපේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් සිංහලෙන් පිරිත් කියන්න පටන් ගත්ත, ගොඩාක් අය විරුද්ධ වුණා. ඒකේ කොහෙද ඝන පිහිටන්නේ, තොර මේකයි, ඒකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒක වෙන්න පුළුවන්, ඒකේ ඝනේ හරි වචනේ ස්වරය හරි ඒක නෙමේ. හැබැයි ඊට වඩා වැදගත් සේවාවක් සිද්ධ වෙනවා. මිනිස් මොලේ තුල ස්වභාෂාවෙන්ම ධර්මය පරිහරණය කරන විට අර්ථ අවබෝධය වැඩි වෙනවා. දැන් පිරිත් ඇහුවට අර්ථ දන්නවද? දන්නේ නැහැ. ඒ නිසා සිංහලෙන් පිරිත් කිව්වොත් අර්ථ වටහා ගන්නවා ඔය ඝන ඒව මේව නැති වුණාට. ඒක ලොකු දෙයක්. ඒ නිසා කවුරු හරි ඒ සාන්නාන්සලා උත්සාහ කළා මේක සිංහලෙන් පිරිත් කියන ක්‍රමවේදයක් ඇත්තෙන්ම කළා නම් මේක තව උන්නම් ඝනත් හදාගෙන සිංහලෙන්ම ඒක ගොඩක් අර්ථ සම්පන්නයි. මොකද හේතුව අර්ථය තේරෙනවා. දැන් මෙතන පින්නතුන්ට නොයෙකුත් පාලි පද ගාථා පොත්වල තියෙන තැන් ගන්න නැතුව ඈත්තන්ට සංවේදී වෙන විදියට කරුණු සරල කළා කියන එක තමයි මේ කරන්නේ. ඉතින් අර දේවල් ඉගෙන ගන්න එපා නෙමෙයි, ඒ දේවල් ඉගෙන ගන්න ඔයගොල්ලෝ වෙනම පොත් බලලා. ඒකෝ බලලා ඉගෙන ගත්ත පිරිසකට කරන විග්‍රහයක් මම කරන්න මේ උගන්නන දෙයක් නෙමෙයි. දහම් පාසලේ උගන්නන ටික මම උගන්නන්නේ නැහැ මෙතන. ඒක ඉගෙනගෙන ඉන්න ඕන. ඈ මේ පොත්පත්වල තියෙන හැමදේම උගන්නන්නේ නැහැ. මේ පොත්පත් හොඳට බලලා ඉගෙන ගන්න ඕන වෙනතෝ. ඉගෙන ගත්ත කෙනෙකුට ඒ ඉගෙන ගත්ත දේවල් තුලින් සියල්ල සම්පින්නණය කරලා අර්ථපූර්ණය කර ගැනීම සඳහා, යථාබෝධය කර ගැනීම සඳහා තම තම නැන පමණින් ලෝක සත්වයාට ධර්මයේ දේශනා කරනවා. එනිසා ධර්මයේ ඇහෙන් දකින්න බෑ, ධර්මයේ පුජ්‍යලයට දකින්න බෑ, ධර්මයේ පැවිද්දෙත් දකින්න නෑ, ධර්මයේ උපාසකයෙක් උපාසිකාවක් දකින්නේ නෑ, ධර්මයේ වෙනත් පුජ්‍යලයක යක්ෂයෙක් බ්‍රහ්මයෙක් දකින්නෙත් නෑ. ඇයි? කිසිවක් නොවන ධර්මය කිසිවක් නොවීම බැලිය යුතුයි. අශේෂ ධර්මය අශේෂ තලයට පත්වීම අත්දැකිය යුතුයි. නිර්වාණ ධර්මය නිවිලම බැලිය යුතුයි. ලෝකෝත්තර ධර්මය ලෞකික ඥානයෙන් බැලිය නොහැකි. ඒ නිසා වෙන් ලෝකෝත්තර ධර්මය ලෝකෝත්තර ඥානයකින්ම බැලිය යුතුයි. දැන් මොකද්ද ලොකුම වරද? ලෞකික ඥානයෙන් ලෝකෝත්තර ධර්මය බලනවා. දකිද? අං තියෙන හාවෙක් හොයනෝ වගේ තියේවි, ඈ උඩු රවුලක් තියෙන කැස් බෑවෙක් හොයනෝ වගේ තියේවි. ඇද නැති ගස් හොයනෝ වගේ තියේවි. ලෞකික ඥානයෙන් ලෝකෝත්තර ධර්මය සෙවීම. එනිසා ලෞකික ඥානේ එපා වෙලා, අර ඉන්ද්‍රියවති එපා වෙලා, එයාව අයින් කරලා ලෝකෝත්තර ඥානය කියන එකට පාත්‍ර වෙලා ඒ අනුව ජීවිතයේ ධර්මය සොයන කෙනෙක්ව පමණක්ම සත්‍ය අවබෝධ කරගනි. මන්නම් මේ ඇයට බල කරන්නේ සත්‍ය අවබෝධ කරගන්න කියලා. මන්නම් හිතන්නේ නැහැ ලංකාවේ ඉන්න පදපරමය ටික ආගම්වාදී නම්, මොනම හරි ආගමක ආගම්වාදී නම්, ජාතිවාදී නම් දකින්නේ නැහැ. ඔය ජාතිවාදීන්ම ආගම්වාදීන්ම තමයි අනිත් කෙනාට ආගම්වාදී කියලා කියන්නේ. ජාතිවාදීන්ම කියනවා ආවල් අයට ආගම්වාදී ජාතිවාදී කියලා. බලනකොට මේ මිනිස්සු ළඟ තමයි ජාතිවාදී තියෙන්නේ. ඈ මේ මිනිස්සු ළඟම ජාතිවාදී තියාගෙන ආගම්වාදී තියාගෙන අනිත් මිනිස්සුන්ට ජාතිවාදී ආගම්වාදී කියලා කියනවා. ඔක්කොගෙම ළඟ තියෙනවා. එතකොට මේ ශ්‍රී ලංකාව ජාතියක් හැටියට දහමක් හැටියට පිරිහුණේ ඇයි? ඥානය වඩා වර්ධනය කර නොගත්ත නිසා. දහම තුළින් මේ ඥානය වර්ධනය කරගන්න ලැබිච්ච දහම තුළින් මෝහය වර්ධනය වෙච්ච නිසා. ඒක හොඳට ලයින් කරලා තියාගන්න. ඥානය වර්ධනය කරගන්න ලැබුණු සම්බුද්ධ ශාසනයෙන් මෝහය වර්ධනය කරගත්ත නිසා. පන්සල් වල ඉන්නේ බුදුහාමුදුරු අඩේට, දෙයියෝ තමයි පන්සල රන් කරන්නේ. වාහන වල දිනන පස්සට යනකොට දිනන අඩේ. බුදුහාමුදුරු ඉන්නේ පන්සල් වල අඩේට, දෙයියෝ තමයි පන්සල රන් කරන්නේ. දෙයෝ ඇත්තන්ටත් ඒ ඇත්තන්ටත් හැමෝටම දෙයියන්ගේම පිටයි. මේ කාඩවත් වෛරසිත ඇති කරගන්න කියන දෙයක්වත්ද? මේ කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්න කියනවත්ද? මේ අරක බැහැර කරන්න කියනවත්ද? මේක අනුමත කරගන්න කියනවත්ද? මේ නිදහස් බුද්ධියෙන් ලෝකයේ දෙස බලන්න, තමා දෙස බලන්න. සත්‍ය අවබෝධ කරගන්න, අවබෝධයෙන් පූජවට්ටියත් අරගෙන යන්න. තියලා කාටද දුන්නේ කියලා හොත් කියන්න රිලවුන්ට තියලා ආවා කියලා. දැන් බඩුරක් දාන්නද කියලා හොත් දේවාලයකට යන ගමන් මං කෝ යන ගමන් නම් දාන්න එපා, මොකද උඹ වාහනේ දෙයියන්ට බාර දෙයි කියලා. මං කෝ එන ගමන් බඩුරක් දාමු කියලා. හා කිව්වා. දැම්මට පස්සේ මං අහුව කාටද දැම්මේ කියලා. දෙයියන්ට කිව්වා. මං කෝ බන් දෙයිය සල්ලි පාවිච්චි කරන්නේ නැහැ. කපු මාත්‍යයට කිව්වා. ඊට පස්සේ කියලා කපු මහත්තයාට ඕක අයිති වෙන්නේ නැහැ නේ. ඕක ඊට පස්සේ ඕක මේ පන්සලට කිව්වා. මං කිව්වා ඕක පන්සලට තමයි. ඉතින් පන්සලෙත් ඕක ලයින් බිලටයි අතුගාන මනුස්සයට වැටුපක් දෙන්නයි පේන් කරන්න ඒවට තමයි ඔය මුදල යන්නේ කියලා. ආන්නේ. නමුත් මනුස්සය දැම්මේ කොහටද? දෙයියන්ට. මේ ලෝකේ මිනිස්සුගේ ජීවිත අද අසාර්ථක වෙන්නේ තමන්ගේ ජීවිතේ වගකීම තමන් ගත්තේ නැති නිසා. තමන්ගේ ජීවිතේ වගකීම තමන් ගන්න. දෙයියන්ටවත් කවුරු දෙයියෙක්වත් ග්‍රහයෙක්වත් කවුරුත් ඇවිල්ලා තමන්ගේ ජීවිතේ හදනකම් බලාගෙන ඉන්න එපා. පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං කියන වදනින් තේරුම් ගන්න. කවුරුත් ඇවිල්ලා ඔබේ ජීවිතේ හදන්නේ ඔබටත් ඔබ අහිමි වෙන දවසක් ඇති වෙනවා. ඒ කාලයට කලින් ඔබ ජීවිතේ ඇත්ත තේරුම් ගන්න. සහනශීලීව ජීවත් වෙන්න, සතුටින් ජීවත් වන්න, සාර්ථක වන්න, කරලා සතුටු වෙන්න පුළුවන් දේවල් පමණක්ම කරන්න. තවන්ට අනුන්ට ලෝකයට හිත පිණිස යහපත පිණිස කටයුතු කරන්න. අපේ ආගමේ උගන්වලා තියෙන්නේ එහෙමයි. නමුත් සමහර ආගම්වල උගන්වන්නේ ඕම නෙවෙයි. අනිත් එක ආක්‍රමණය කරන්න, අනිත් එක වඳ කරන්න, අනිත් එක විනාශ කරන්න කියන. කම්පියුටරේ කොච්චර හොඳ වුණත් වෛරස් ගාඩ් එකකුත් ඒකට දාගන්න. ඇයි එහෙම කියන්නේ? අපි හොඳ වුණාට වැඩක් නැහැ. වෙනෙවුන් වෛරස් දානවා. ඒ නිසා ලංකාවට දැන් වෙලා තියෙනවා ඉන්න ජනකොටස හරි බේරගන්න. හොඳ වෛරස් ගාඩ් එකක් දාන්න, හොඳ සිකියුරිටි එකක් දාන්න ඕන. ඒක තමයි අපිට තියෙන ආරක්ෂා අංශය, තමයි අපිට තියෙන වෛරස් ගාඩ් එක. ඒ වගේම වෛරස් ගාඩ් නිකන් දාලා වැඩක් නැහැ, අප්ඩේට් වෙන්න ඕන. වෛරස් ගාඩ් අප්ඩේට් වෙද්දි කියලා රේවන්නේ ඒකයි. මොකද හේතුව වෛරස් අලුතෙන් හදනවා ලෝකේ. ඒ නිසා හැමතිස්සෙම අවදියෙන් ඉන්න ඕන, නුවණින් ඉන්න ඕන. නුවණ තමයි අප්ඩේට් එක. එනිසා ජාතියට, රටට, සම්බුද්ධ ශාසනයට වෛරස් කාඩ් එකක් ලැබේවා. ඒ වෛරස් කාඩ් එක හරියට ඇක්ටිව් වෙලා අප්ඩේට් වේවා හැමදාම කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒකෙන් සියලු ලෝක සත්ත්වයාටද යහපත සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවිතය අස්ථිරයි. ඒ නිසා අප්‍රමාදව ජීවිතය අවබෝධ කරගන්න මහන්සියෙන්. මේක නුවණින් දකින දෙයක්. දකිනකම් කියන්න බෑ ඔබ හවල් වෙලාවේ හවල් තැන මේක දකිනවයි කියලා. ඒක ඔබගේ තියෙන විදර්ශනාවේ තියෙන ප්‍රබලත්වය අනුව සිද්ධ වෙන දෙයක්. ඉතින් ඔබ ඔබට ශ්‍රී සද්ධර්මයේ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සම්මා සම්බුදු සරණයි. අද රාත්‍රී